අපි අද සාකච්ඡාවට අංගුත්තර නිකායේ දසක නිපාතේ මේ යමක වර්ගයේ අවිජ්ජා සූත්‍රය තෝරගත්තේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මින් පෙර අවිද්‍යාව නොවූයේය, නැවත පසුව පහළ වූයේයි කියලා අවිද්‍යාවේ මුල් කෙලවරක් හොයාගන්න බෑ කියලා. ඒ කියන්නේ මේ හේතුව මේ සංසාරය කියන එක මේ හොයාගන්න පුළුවන්කමක් නැහැ මුල. ඒ කියන්නේ අනන්තව අපි ජීවත් වෙලා ඉන්නවා. ඒ අනන්තව කාලයක් ජීවත් වෙලා ඉන්නකොට අනන්තය කියන එක ඉතින් අගයක් පවරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් කොච්චර දුරට ගියත් තව ඉස්සරහට තවත් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මුලක් හොයන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. එහෙම වුණත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අවිද්‍ය ප්‍රත්‍ය හේතු කොටගෙන සිදුවෙනවායි කියලා පේනවායි කියලා. ඒ අවිද්‍යාව ආහාර සහිත, කියන්නේ නියුට්‍රිමන්ට් කියන එක ආහාර සහිතයි කියනවා. ආහාර නැතිව යයි නොකියම කියලා දේශනා කරනවා. ඒතර මෙතනදී අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍යය නොදැනීම කියන එක. දුක්ඛය දන්නේ නැහැ, දුක්ඛ සමුදය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධය දන්නේ නැහැ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. මේ දේ දන්නේ නැතිකම තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාවේ තියෙන ලක්ෂණය තමයි මේක ඇතිවෙච්ච හේතුව අපිට හොයාගන්න බෑ. ඒ කියන්නේ නන් පෙනිට්‍රේෂන් කියන එකයි කියන්නේ. මේ අවිද්‍යාව ආශ්‍රයයේ තියෙනවා අපිට මේක හැදිච්ච විදිය කොහොමද කියලා හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ විපල්ලාස නිසායි අවිද්‍යාව ඇති වෙන්නේ. අපි කතා කර විපල්ලාස 12ක් තියෙනවායි කියලා. ඒ කියන්නේ අපි අසුභ වෙච්ච දෙයක් සුභයි කියලා අපිට සංඥා, චිත්ත, දෘෂ්ටි තුනක් ඇති වෙනවා. ඒ වගේම සුභ මේ යම් රූපයක් සුභ ස්පර්ශයක් ඇති වුනහම අපිට ඒක සුඛයි කියලා සංඥා චිත්ත දෘෂ්ටි තුනක් ඇති වෙනවා. ඊළඟට යම් බුදයක් චේතනාව හේතුකට වෙන යම් බුදයක් මගීය කියලා මමීය කියලා සංඥා චිත්ත දෘෂ්ටි තුනක් ඇති වෙනවා. ඒ වගේම මේ විඥානීය ආහාර හේතුකට වෙන කෙනෙකුට ඇති වෙනවා මේ විඥානීය මේ නිට්ටයයි කියලා සංඥාවකුත් චිත්තයකුත් ඒ වගේම උපරිත දෘෂ්ටියකුත් ඇති වෙනවා. මේ 12 හේතු කොටගෙන තමයි මේ අවිද්‍යාව හැදෙන්නේ. මේ අවිද්‍යාව හැදෙන එක එයා හැදුනහම අවිද්‍යාව නිසා අපිට ආපහු ඒක හැදිච්ච විදිය හොයාගන්න අමාරුයි. හොඳ විමසිල්ලෙන් යුතුව බලනවා නම් භාවනා කරලා සමාධිය යුතුව අන්න එතකොට පොඩ පොඩ පේනවා. එහෙම නැත්නම් මේක සොයාගන්න අමාරුයි. එතකොට දැන් මේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාවගේ ආහාරය කුමක්ද කියලා. අවිද්‍යාවගේ ආහාරය පංච නීවරණයෝයයි කිව යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පංච නීවරණ කියලා කියන්නේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන පහ. මේක හරිය දරුණු වැඩක්. මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන පහ පිටකෝපදේශයේ පෙන්නනෝ මේවා ආශ්‍රව, තණ්හා, සල්ල, උපාදාන කියන හතර වෙනවයි කියන මේ පහම. එතකොට දැන් මේ කාමච්ඡන්දය කියලා කියන්නේ අපි ඇහැට පෙනෙන මනාප වූ ඒ යම් ලස්සන රූපයන් තියෙනවා. මේ රූපය ගැන අපි සිතනවා. මේ සිතීම නිසා අපිට ඒ සංකල්පයන් නිසා ඒ සංකල්පයන්ට අපි රාගයක් තියෙනවා. එතකොට ඒ සංකප්ප රාගය තමයි මේ පුරුෂ කාමෝ කියලා කියන්නේ පුරුෂයාගේ කාමිය වෙන්නේ. එතකොට මේ කාමයේ නිසා අපි මේ කාමච්ඡන්දේ ඔය විදිහට ඇති. ඉතින් ඕක කාම සල්ලේ දක්වා ඕක ගමන් කරනවා බොහොම තද විදිහට යනවා. රාග සල්ලේ පවා ඇති වෙනවා. එතකොට මේවා කාම ආශ්‍රයයන් බවටත් පත් වෙනවා. මේ කාමච්ඡන්දේ. ඊළඟට කාමච්ඡන්දේ දිගින් දිගටම යනවා. ඉතින් කොයි ප්‍රමාණයද කියන එක තමයි අපි ওই රාග සල්ලේ වශයෙන් හඳුන්වන්නේ. ඒකයි ප්‍රමාණය විශාල වීම අනු. ඊළඟට මේක නිසාම අපි ව්‍යාපාදයක් ඇති වෙනවා. අපිට තරහක් යනවා. මොකද මේ මම හොඳයි කියලා යම් කිස්තයක් අල්ලගෙන ඉන්නවා. ඒක වම ඕක වෙනස් වෙනවා. ඕක වෙනස් වුණාට පස්සේ මං කියනවා මට ඕනි අරක මට ලැබුණේ මේක කියලා මට තරහ යනවා. ව්‍යාපාදයක් ඇති වෙනවා. ඒ වගේම මේ ඒ නිසා මං තීන මිද්දේ දැන් බලන්න හුඟක් ওই දේවල් වල තරහ ගිහිල්ලා ඉන්නකොට අනිත් පුද්ගලයාට කිව දේ කරන්නෙම නැහැ. මොකද ඒ ව්‍යාපාදේ නිසා අර සිතේ තියෙනවා චිත්තචෛතසිකයන්ගේ මේ අලස භාවය අර නිද්දේක බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඒ ව්‍යාපාදින් නැති වෙලා තියෙන නිද්දේ ඇතිලා මෙහෙම තියෙනකොට උද්දච්ච කුච්චත් ඒ හේතුවෙන්ම ඇති. අපි ඒ යම් වූ දේවල් ගන්නකොට ඒ දේවල් සම්බන්ධයෙන්ම අපිට උද්දච්ච කුච්ච ඇති වෙනවා. ඒ කියන්නේ හරි නිකන් බිනු බිනු හලක බැලුම් බෝලයක් වගේ අපේ සිත සැලෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ Tamanට කරගත නොහැකි හොඳ පිළිබඳව හිතලා තැවෙන ස්වභාවයක්. දැන් එතකොට දැන් අපිට මේ උද්දච්ච කුච්චේ තියෙනවා. ඒ වගේම අපිට මේ නිසාම අපි එක එක තීරණයක් ගන්නවා. දැන් අපිට මේ දැන් කුක්කුච්චේ කියන එක ඇති වෙනවා. මේ අපි දන්නේ නැත්තම් මේ දේ හරිද වැරදිද කියලා. මම මේ සතෙක් මැරුවද? මගේ අතින් මැරුණාද? එහෙම නැත්තම් මේකේ පාපයක් තියෙනවද? මේ විදිහට බලුවත් කුක්කුච්චයක් ඇති වෙනවා. ඒ කුක්කුච්චය ඇති වුණාම දැන් හරියට මේ ඉංග්‍රීසියෙන් කියනවා මේ state of wondering what to do කියලා. මොකද්ද කරන්න කියලා දන්නේ නැති තත්ත්වයකුත් තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකින් ඉඳලා යම් කෙසේ මේ තීරණයක් හේම ගන්නවද? ඉතින් මේ ඒක සැකේ බවට පත් වෙනවා. මම මෙහිමයි කියලා හදාගෙන ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ මේක කොහොමද කියන්නේ. මේ සැකේ කියලා කියන්නේ මේ බුදුහාමුදුරුව ගැන, ධර්මිය ගැන, සංඝයා වහන්සේ ගැන, මේ ට්‍රේනින් එක ගැන ඒ සම්පූර්ණයෙන් පවත්වන්නා වූ ඒ දේ තමයි මේ සැකේ කියන්නේ. අපි ඒක දන්නේ නැතිකම. ඉතින් ධර්මිය අසා දැනගැනීම මේ සැකයෙන් අයින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේවට බේත් වෙනවා තියෙනවා. එතකොට දැන් මේ අවිද්‍යාව තථාගතයන් වහන්සේ දේශනා කරන මේ පංච නීවරණයන් නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ පංච නීවරණයන් ඒවත් ආහාර සහිතයි කියලා. ආහාරයෙන් තොරව නෙමෙයි කියලා. එතකොට ඒ ආහාරය මොකද්ද? පංච නීවරණයට තියෙන ආහාරය ත්‍රිවිධ දුස්චරිතය. ඒ කියන්නේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියන තුන. අපි කයෙන් කරනවා පානාතිපාතා, අදින්නාදානා, කාමීසු මිච්ඡාචාරා කියලා. එතකොට එතන පාප කර්මයන් තුනයි. පානාතිපාතය කරාම අපි දන්නවා අපිට ඒක හේතු කොටගෙන අපිට ඇති වෙන ද්වේෂය. ඉතින් මේ ද්වේෂය ඇති වුණාම ඉතින් අර පංච නීවරණ ධර්මයන්ගේ මේ විදිහට ඇතිවීමක් තියෙනවා. ඊළඟට අපි අදින්නාදානයක් කරනවා අපිට ලෝභයන් ඇති වෙනවා. එතකොට ඒවා හේතු වෙනවා ඒ පංච නීවරණයන්ගේ කාමයන් පැත්තට. එතන මේ ආකාරයට මේ ඊළඟට දැන් කාමයේ වර්ධව හැසිරෙනවා නම් අපිට ලෝභයත් මෝහයත් දෙකම ඇති වෙනවා. එතන වචී දුස්චරිත එතන හතරක් තියෙනවා. මුසාවාදා, පරුසාවාචා, විසුනාවාචා, සංප්‍රප්පලාප. මුසාවාදී කරනවා නම් අපිට ලෝභය ඇති වෙනවා. පරුසාවචන, විසුනාවාචන කරනවා නම් අපිට ද්වේෂය ඇති වෙනවා. සංප්‍රප්පලාපය කරනවා නම් මෝහය ඇති වෙනවා. එතකොට මේ වචනින් කරන දුස්චරිතය ඒවා. එතන හතරයි. ඊළඟට මනසෙන් අපි දුස්චරිතයන් තුනක් තියෙනවා. මනෝ දුස්චරිත තමයි අපි යම්කිසි දෙයක් දැකලා මේක මගේ වේවා කියලා කියනවා. මේ මගේ වේවා කියලා අවිජ්ජා රූපෝති කියලා කියනවා. මෙහෙම කිවීමෙන් අර තදින් අරක ගැනීමක් තියෙනවා. ඒ තදින් ගැනීමෙන් අපිට ඒ මනෝ දුස්චරිතයක් වෙනවා. ඒතර මේකම තමයි මේ ලෝභය දක්වා දුවන්නේ අවිජ්ජා රූප කියන්නේ. ඊළඟට කවුරු හරි කෙනෙක් දැකලා මම මැරේවා නැසේවා කියලා කල්පනා කරනවා. ඉතින් මේක තමයි ද්වේෂයට දුවන්නේ. ඊළඟට මේ වැරදි මතය, මිච්ඡා දෘෂ්ටිය. එතකොට මේ දන්නේ නැහැ මේ අර අපි දැන් මුලින් අපි සාකච්ඡා කළා මේ මිච්ඡා දෘෂ්ටිය කියන්නේ මේ මව නැත, පියා නැත ආදී වශයෙන් මේක දිගින් දිගටම යනවා කියලා. එතකොට මේක නිසා අපිට මෝහය ඇති වෙනවා. මේ ත්‍රිවිධ දුස්චරිත නිසා තමයි අපි පංච නීවරණ කරන්නේ. පංච නීවරණීය ආහාර වල තමයි අවිද්‍යාව හැදෙන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ත්‍රිවිධ දුස්චරිතයන් ආහාර සහිතයි කියන්නේ. අනාහාරව සිද්ධ වෙන්නේ නැහැ. මේක හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ඒ ශරීරය, මනස මේවා සංවර කරගන්නේ නැහැ. අපි යම් දේවල් දැකලා අර ගන්න බලන්නේ, මගේ කරගන්න බලන්නේ ඒ ඉන්ද්‍රිය සංවරය නිසා තමයි. අපි බලන්නේ ගන්නනේ. බලන අරගෙන ඊට පස්සේ ඒක නිසා ඉතින් දුස්චරිතයන් දක්වා අපි ගමන් කරනවා. එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ දුස්චරිතයෙන් පංච නීවරණයෙන් අවිද්‍යාව ඇති වෙනවා. ඊළඟ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍රිය සංවරයත් මේ සති සම්පජාන කියන එක නැතිවීමෙන්, ඒ කියන්නේ අසති අසම්පජාන. අසතිය කියලා කියන්නේ මේ සිහිය නැතිකම. අසම්පජානීය කියලා කියන්නේ මේ සියු නෝනක් නැහැ. සියු නෝනක් නැති බව කියන එක. ඒ කියන්නේ දුකයි කියලා හැඟීමක් නැහැ. ඒක නිසා තමයි එක එක තැන්වල බලන්න යන්නේ, හොයන්න යන්නේ, ඇති වෙන්නේ ඒ හේතුවල. එතකොට අපි දන්නවනම් යම් කිසි ආකාරයකට මේ සිහියෙන් නිතුව මේ දේ කිරීමෙන් මට මෙන්න මේ විපාකය වෙනවායි කියලා ඒ අනුව අපි ඉන්ද්‍රිය සංවරය කරගන්න. මේක සිහිය නැත්තම් සතිය නැත්තම් අපි ඉන්ද්‍රිය සංවරය වෙනවා. එතකොට අසතිය සංපජානෙහි ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. මේකෙන් ත්‍රිවිධ දුස්චරිතය පංච නීවරණයන් ඇති වෙනවා, විද්‍යාව ඇති වෙනවා. ඊළඟට මේ අසතිය සම්පජානය තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක ආහාර සහිතම වහි වෙනවා. මේකේ ආහාරය තමයි මේ අයිනිසෝ මනසිකාරය. අයිනිසෝ මනසිකාරය අපි මතක ඇති අපි සීල සූත්‍රයේ සාකච්ඡා කරා මුලින්ම. සීල සූත්‍රයේ තමයි අපි ඉගෙන ගත්තේ හරියටම කොහොමද මේ යෝනිසෝ මනසිකාරය කියන එක පවත්වන්නේ කියලා. එතෙන්දී අපි දකිනවා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන මේ පහ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ අනත්තතෝ කියලා අපි කල්පනා කරනවා. ඒක හරි දීර්ඝයි. ඒ විදිහට කල්පනා කිරීමෙන් තමයි මේ යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. එහෙම නැතුව මෙතෙන්දි කරන්නේ ඒක නැති බව, ඒ කියන්නේ අයනිසෝ මනසිකාරය. මේව මොකොත් කල්පනා කරන්නේ. මේව නිත්‍යයි, සුඛයි, සුභයි ආදී වශයෙන් කල්පනා කරනවා. මේ විදිහට ගැනීම නිසා තමයි මේ සතිය නැති වෙනවා, සම්පජානකාරීත්වය නැති වෙනවා. ඒකෙන් ඉන්ද්‍රිය අසංගෝලිය ඇති වෙලා අර අවිද්‍යාව දක්වා ගමන් කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අයනසෝ මනසිකාරය මේ හේතු සහිතවයි සිද්ධ වෙන්නේ. ඒක හේතුව තමයි අශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නැතිකම. බුදුරුන් ගැන, ධර්මයේ ගැන, සංඝයා වහන්සේලා ගැන මේ ශ්‍රද්ධාවක් නැහැ. මේ ශ්‍රද්ධාව නැතිකම නිසා මේ අයනසෝ මනසිකාරය ඇති වෙනවා. ශ්‍රද්ධාව තියෙනවා නම් අපි අහලා තියෙන නිසා අපි ওই විදිහට පවත්න්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා අර සීල සූත්‍රයේ හැටියට යෝනිසෝ මනසිකාරය පවත්නවා. ඉතින් අහලා නැති පුද්ගලයා සීල සූත්‍රය අහලා නැත්නම් යෝනිසෝ මනසිකාරය පවත්න විදිය දන්නේ නැහැ. දැන් අද බෞද්ධයන් අතර මොකදනේ දන්නේ නැහැ යෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාර කිව්ව මොකක්ද යෝනිසෝ මනසිකාරය යහපොති කියන්න දන්නේ නැහැ. ඒක තමයි අශ්‍රද්ධාව නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. අසත්තාවට හේතු වෙලා තියෙන්නේ සද්ධර්ම නොවුදේ අහපු නිසා. සද්ධර්මයේ නොවුච්ච දේ ඇහුවහම අසත්තාව ඇති වෙනවා. ඒ කියන්නේ වෙන වෙන දේවල් ඔය එක එක්කෙනා කියන දේවල් අහනවා. ඒ කියන දේවල් ඇහුවහම ඉතින් වැරදි දේවල් මනසට යොමු වෙනවා. ඉතින් අපි හරියට කරනෝනේ අද සමාජයේ මේ මුගාත්ම අහන්න හම්බ වෙන්නේ සද්ධර්ම නොවු දේවල්. ටීවී එක දැම්මද, පත්තරයක් බැලුවද හැම තැනම බොරුමයි අහන්න හම්බෙන්නේ. ඒ අනුව අසද්දාව ඇති වෙලා අර තියෙන සද්දාවත් ගලවලා යනවා. එතකොට මේ විදිහට දැන් තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා සද්දම නොවුදේ අහන්න හේතුවක් අසත්පුරුෂයන් ආශ්‍රය කරනවා කියන එකයි. දැන් අසත්පුරුෂ ආශ්‍රය කියලා කිව්වහම කල්පනා කරන්න එපා මේ ප්‍රාණඝාතය කරන, අදින්නා දානය කරන, කාමී වරදවා හැසිරෙන මේ පුද්ගලයන් ආශ්‍රය කිරීමයි මේ අසත්පුරුෂ ආශ්‍රය කියලා. මේ පින්නන්නේ සත්පුරුෂයන් නොවිච්ච අය කියන අය. ඒ සත්පුරුෂයන් කියලා කියන්නේ ආර්යයන්. ඒ ආර්යයන් නොවන අනිත් අය වාසය කිරීමෙන් ඒ අයගේ තියෙන යම් යම් වැරදි දේවල් අපි අහලා ඒ දේවල්ම අපේ මනසට ගොඩ වෙනවා. ඒ අනුව අපි මේ වැරදි දේවල් ඇසීමෙන් මේ අසත්තාව ඇති වෙලා තමන් දන්නා වූ ධර්මයන් පවා නැති වෙලා යනවා. එතකොට මේක පටන් අරන් තියෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය. ඒතොර අසත්පුරුෂ ආශ්‍රය ඒහි අවස්ථාවලදී තමන්ගේ ගෙදරාය වෙන්න පුළුවන් අසත්පුරුෂයා. ඒ කියන්නේ සත්පුරුෂය වශයෙන් කටයුතු නොකරන, ඒ යෝනිසෝ මනසිකාරයෙන් නොපවත්වන පුද්ගලයා අසත්පුරුෂයා වෙන්න පුළුවන් මේ විලාසෙදී. ඒතොර තථාගතයන් වහන්සේ මෙතෙන්දි දේශනා කරනවා මේ විදිහට, ඒ කියන්නේ අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ කළාම ඒක නිසා මේ සද්ධර්ම නොවුදේ ඇසීම සම්පූර්ණ වෙනවා කියලා. මේකින් මේ සම්පූර්ණත්වයට පත් වෙනවා. සද්ධර්ම නොවුදේ පුරවනකොට අසද්දාව පිර වෙනවා. අසද්දාව පිරෙනකොට නොනින් මෙනෙහි කරනවා කියන එක නැති වෙලා යනවා. ඒ කියන්නේ නොනින් මෙනෙහි කිරීම කියන එක, ඒ මෝඩ විදියට හිතන එක පිරෙනවා. මේ යෝනිසෝ මනසිකාරයන් නැතුව අයෝනිසෝ මනසිකාරය පිරෙනවා. අයෝනිසෝ මනසිකාරය පිරෙනකොට එතකොට මේ විදිහට මේ අසද්දාව පිරුණාම නොනින් මෙනෙහි කිරීම, නොනොනින් මෙනෙහි කිරීම පිරෙලා ඒ අයනසෝ මනසිකාරය. මේක නිසා මේ සිහිය නැතිකම, ඒ කියන්නේ මනාව නොදැනීම කියන එක, සිවුන් නොවන නැතිකම කියන එක පිරෙනවා. ඒක පිරුණායින් පස්සේ මේ ඉන්ද්‍රිය අසංවරය පිරෙනවා. ඒ කියන්නේ දැන් මේ බලන්න, හොයන්න ඒවම තමයි තියෙන්නේ. දැන් ඔය ටීවී එකෙත් පෙන්වන්නේ එහෙමනේ, ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දැම්මාම ඉතින් මිනිස්සුන් ඒව බලලා ගිහින් ඊට පස්සේ ඒව බලනවා හොයනවා ඒවම තමයි හොයන ක්‍රමෙම තමයි තියෙන්නේ. ඉතින් මේවා පුරුණකොට මේ ත්‍රිවිධ දුස්චරිතයන් පිරෙනවා. කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත. මේවා පිරුණායින් පස්සේ මේ පංච නීවරණ ධර්මයන්ම සම්පූර්ණ බවට පත් වෙනවා. මේවා පිරෙන්න ඉතින් නොදැනීමම තමයි පිරෙන්නේ. ඉතින් අවිද්‍යාව මේ විදිහට ඇති වෙනවා. දැන් එතකොට පේනවා මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හරියට මේ පර්වතයක් උඩට ලොකු වැහි බිඳුවක් ඇති වර්ෂාවක් එහෙම වැස්සහම වලාකුළු වලින් හොඳට මෙය වෙනකොට ඒක ජලය මේ මේ ගලාගෙන යනවානේ පර්වතයේ දිගේ කඳු මේ ඇල දොළවල් දිගේ වහම පිරෙනවා. එහෙම පිරලා පිරලා ලොකු වෙලා ගිහිල්ලා මේ කුඩා වලවලුත් පිරෙනවා. කුඩා වලවල් පිරෙලා මහ වලවලුත් පිරෙනවා. මහ වලවලුත් පිරෙලා මේ ගංගාවන් පිරෙනවා. මේ ගංගාවන් පිරෙලා සමුද්‍රයක් පිරෙනවා. මේ විදිහට මේ සමුද්‍ර නම් සාගරයාගේ ආහාරය වෙනවායි කියලා කියනවා. මෙසේ සම්පූර්ණ වෙනවා කියලා. ඒ වගේම මේ අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ කරාම මේ ඉතුරු ඒවා ටික කොහොම මේ විදිහට සම්පූර්ණ කරලා අවිද්‍යාව වෙනකම් මේ විදිහට යනවායි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විද්‍යා විමුක්තිය කියන එක. විද්‍යා විමුක්තිය කියන එකත් ආහාර සහිතවමයි සිද්ධ වෙන්නේ කියලා. ආහාර රහිතව සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට මේකට ආහාර විද්‍යා විමුක්තිය කියන එක දැන් බැලුවොතින් බොහොම දිගට යනවා. ඒ කියන්නේ අපි දන්නවනේ මේ අප්පෙනිත චේතෝ විමුක්ති, ඒ වගේම ශුන්‍යතා චේතෝ විමුක්ති, අනිමිත්‍ය චේතෝ විමුක්ති කියලා විමුක්ති තුනක් තියෙනවා කියලා. ඉතින් මේ විමුක්තියින් ගිහිල්ලා තමයි මේ විද්‍යාවන් මේ ලබන්නේ. එතකොට මේ විද්‍යාව එක් ලැබීමට හේතු වෙන දේ තමයි සත්බොජ්ජංගය. සත්බොජ්ජංගය කියලා කියන්නේ පළවෙනියෙන්ම සති සම්බොජ්ජංගය කියන එක. මේ සති සම්බොජ්ජංගය කියන එක ඇති වෙන්නේ අපි මේ ධර්මයේ මෙනෙහි කිරීමෙන්. මනසෙන් මෙනෙහි කිරීම. හොඳ බලන්න සීල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. තව සූත්‍රයක් ඒ බොජ්ජංග සංගුත්තේ තියෙන්නේ සංයුත්තනිකායේ. මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සීලවත් භික්ෂුව මේ අර රහතන් වහන්සේලාට ඇටෙන්ඩ් වෙන එක බොහොම වටිනවා කියලා. රහතන් වහන්සේලා ඉන්න තැන් වලට යන එක, ඒගොල්ලන්ට සලකන එක මෙහෙම කියලා. එතකොට මේගොල්ලන් කියන ධර්මයක් අහලා මේ ධර්මයේ මේ පුද්ගලයා මේ විවේකයට ගිහිල්ලා මෙනෙහි කරනවා කියලා. මෙහෙම මෙනෙහි කරනකොට ඒ කියන්නේ අර කලින් අහපු දේ නැවතත් මනසෙන් මෙනෙහි කරනවා. අපි හිතමු බුදු දන් රහතන් වහන්සේ නමක් කියනවා මේ දුක්ඛ සත්‍ය කියනවා. දුකයි. මේ ජාතිය දුකයි, ජරා දුකයි, ව්‍යාධි දුකයි මේ විදිහට දේශනා කරනවා. මේ දුක්ඛය ඇති වෙන්නේ තණ්හා. මේ පුද්ගලයා පැත්තකට ගිහිල්ලා මේක කල්පනා කරනවා. මේක කල්පනා කිරීමෙන් මේ සති සම්බොජ්ජංගය කියන එක ඇති වෙනවා. මේ සති සම්බොජ්ජංගය ඇති වුණාම ඒක මේ වැඩෙන්න පටන් ගන්නවා. මේක වැඩෙනකොට දැන් මේ පුද්ගලයා මේ නෝනින් යුතු මේක තව හොඳට මේ විස්තර කරලා බලනවා. මේක මෙහෙම නේද? මේක මෙහෙමද කියලා. ඉතින් මෙහෙම කරනකොට මේ ධම්මවිචය සම්බොජ්ජංගය කියන එක වැඩෙනවා. එතකොට දැන් ධම්මවිචය සම්බොජ්ජංගේ දැන් මෙයා ප්‍රඥාවෙන් යුතුවයි දැන් මේක විමසන්නේ. දැන් ප්‍රඥාවෙන් යුතුව මේ සතිය ඇතුව ප්‍රඥාවෙන් යුතුව විමසනකොට මෙයාට දැන් මේ විරිය සම්බොජ්ජංගේ ඇති වෙනවා. මේක තව තවත් ආරහාර මේක හොයන්න කල්පනා වෙනවා. අර ඒ සඳහා ඇතිවෙන්නා වූ අර දුක්ඛයට හේතු වෙන්නා වූ යම් වූ තණ්හාවක් වෙනවද? මේ තණ්හාවන් ඉවත් කරන්න යාට විරිය ඇති වෙනවා. එතකොට ඉතින් අර නික්කම් මේ පැත්තට යන නිකම්ම යනවා. එතකොට මේ විදිහට මේ භාවිතා කිරීමෙන් මෙයාට ඇති වෙනවා මේ වීරිය සම්බොජ්ජංගය. මේක වැඩෙන්න පටන් ගන්නවා. එතකොට දැන් වීරිය ආරම්භ වෙලා තියෙන නිසා දැන් මෙයාට සිහිය තියෙනවා, නෝනින් විමසනවා. වීරිය ආරම්භ වෙලා තියෙන, වීරිය ආරම්භ වෙච්ච පුද්ගලයාට ප්‍රීතිය ඇති වෙනවා. එතකොට ප්‍රීති සම්බොජ්ජංගය කියන එක ඇති වෙනවා. දැන් මේ විදිහට ප්‍රීති සම්බොජ්ජංගය ඇති වෙලා තියෙනකොට මේ පුද්ගලයාට ප්‍රීති සම්බොජ්ජංගය තියෙනකොට මේ මනස පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය කියලා කියන්නේ මනසේ මේ ඉංග්‍රීසියෙන් කියන ට්‍රැන්ක්විලිටි ඔෆ් මයින්ඩ් ඇන්ඩ් ට්‍රැන්ක්විලිටි ඔෆ් මෙන්ටල් ස්ටේට්ස් කියලා. ඒ කියන්නේ මේ චිත්තයනුයි චෛතසිකයෙන් කියන්නේ මේ බොහොම මේ හොඳ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක හරියට අපි හිතමු දැන් මිනිස්සෙක් අවුවේ යනවා. අවුවේ යනකොට ඒ පුද්ගලයා අවුවේ හොඳට පිච්චෙනවනේ. දැන් අවුවේ පිච්චි පිච්චි හිටපු මිනිස්සයා ගහක් කැඩට ගියාම මේ මිනිස්සයාව දැන් පිච්චෙන්නේ නැහැ අවුවේ. ඒ පුද්ගලයාට තියෙනවා අර සෙවන නිසා අර ඉරේලියෙන් ඉරෙන් පිච්චෙන්නේ නැතිකම. ඒ වගේ තමයි මේ පස්සද්ධිය කියන එකේදී මේ පුද්ගලයා පිච්චෙන්නේ නැහැ, රාග දෝෂ මෝහ කියන තුනෙන් පිච්චෙන්නේ නැති තත්ත්වේ. මේ පිච්චෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා මෙයා ඉන්නවා. එතකොට ප්‍රීතිය සහිතයි මේ ගොජ්ජන්ගේ පවතිනවා. පස්සද්ධියේ පවතිනකොට මේ මනුස්සයාගේ සිත නිකාම්ම සමාධියට ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි අර සමාධි සම්බොජ්ජන්ගේ මෙතෙන්දී ඇති වෙන්න පටන් ගන්නවා. මේ සමාධි සම්බොජ්ජන්ගේ ඇති වුණාම ඉතින් මේ සමාධින් අපි එකින් එකට සමාධින්ට යනවා. ඉතින් ප්‍රථම ධානය සහිතව තියෙනවා. කාලයක් ඉන්නකොට ද්විතිය ධානයටපත් වෙනවා. ද්විතිය ධානයේ ටිකක් කාලයක් කොහොම ඉන්නකොට අර ප්‍රීතියට තමන්ගේ විරාගය ඇති වුණාම ඊළඟට සුඛය ඉන්නවා. මේ තුන්වෙනි ධානය. සුඛය සහිතව ඉන්නකොට මේ පුද්ගලයාට පේනවා මේ සුඛය සහිතව මේ පවතින දේ මේ දුකේ කියන එකේ මේ දුක වේදනාවේ නැතිවීම තමයි මේ සුඛය වෙලා තියෙන්නේ. මේක පෙරලෙනවා. සුඛය කියන්නේ දුකේ පෙරලීම. දුක කියන්නේ සුඛයේ පෙරලීම. මේ පෙරලෙනවායි කියලා දැකලා මෙයා මේ පෙරලෙන්නා වූ මේ தത്വයට මේ මහුදම හොඳ මානසික தത്വයකින් ඉන්නේ මේ තුන්වෙනි ධ්‍යාන தത്വේ. ඒකට යා මේ ඉන්ඩිෆරන්ට් වෙනවා. මට මේ මේකත් එපාය කියන එක. මේක මම මේක අල්ලගන්නේ නැතේ කියන එක. එතකොට ඒක නිසා එයා මේ සුඛයේ දුකේ පහ කළා. මේ පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අස්තංගමා කියන පළවෙනි තිච්ච සොම්නස් දොම්නස් කියන දෙක ඒ දෙකත් අයින් කරලා මේ පුබ්බේල මේ හතරම අයින් කරලා උපේක්ඛාවට යනවා. එතකොට උපේක්ඛා සම්බොජ්ජංගේ දැන් පිරෙන්න ගන්නවා. එතකොට මේ විදිහට මේ සත්ත බොජ්ජංගේ පිරීමෙන් තමයි මේ විද්‍යා විමුක්තිය කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් මේ ඒක හරි දෙයක් තියෙනවා. මොකද උපේක්ඛාව ඒව ඇති වුණාම ඒව විමුක්ති මුඛයන් වෙනවා. දැන් ওই ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන මේ ඔක්කොම අන්තිමට යන්නේ අර මෙත්තාවෙන් යන විමුක්තියට ප්‍රථම ධ්‍යානෙන් යනවා. ඊළඟට ද්විතිය ධ්‍යානෙන් ගිහිල්ලා යනවා කරුණාවෙන් ඇති වෙන දෙයට. කරුණා චේතෝ විමුක්තියට. ඊළඟට ඒක අක්වනිහිත චේතෝ විමුක්ති මුඛය වෙනවා. ඊළඟට ඊළඟට දැන් තුන්වෙනි ධානයෙන් ඇති වෙනවනේ සමාධිය. ඒක ඇති වෙලා මෙතෙන් ඇති වෙනවා අර තුන්වෙනි එක මුදිතා අප්‍රමාණයට යනවා. ඉතින් මේ මුදිතා අප්‍රමාණය ඊළඟට හතරෙන්ද උපේක්ඛා අප්‍රමාණයට යනවා. මේ සමාධි හතරෙන් ධාන හතරෙන් අර විදිහට ඒ විමුක්ති මුඛයන් කරා ගමන් කරනවා. එතකොට තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සප්ත බොජ්ජංගේ ඇති වෙන්නත් හේතු තියෙනවා. මේකේ පත්‍ය සහිතවයි සිද්ධ වෙන්නේ. ඒ ප්‍රේත් පත්‍ය තමයි සතර සතිපට්ඨානෙ. ආහාරය තමයි සතර සතිපට්ඨානෙ. එතකොට මෙතෙන්දී කායේ කායානුපස්සේ විහෙරති. ඒක කය අපි දැනගන්නවා. මේ කය මේ ආකාරයි. රූපය මේ ආකාරයි. මේ රූපේ සමුදය මේ ආකාරයි. රූපේ අස්තංගමේ මේ ආකාරයි. දැන් අපි දන්නවා සතර සතිපට්ඨාන භාවනාව අපි කායානුපස්සනාව කරනකොට අපි දන්නවා මේ කය ඇයිලා මේ දෙතිස් කුණුපයක්. දෙතිස් කුණපේකින් හැදිච්ච දෙයක්. ආපෝතේජෝ වායු පටවි වලින් හැදිච්ච දෙයක්. ඒ වගේම මේ මනසිරුළු සම්බන්ධයෙන් අපි බලනවා. මනසිරුළු සම්බන්ධයෙන් බැලුවාම ඒ ස්වභාවය තමයි මේකෙත් තියෙන්නේ. ඒතොර මේක ඇති වෙන්නේ මේ කුණුකොඩ ඇති වෙන්නේ අර විදිහට අපි රූපේ සතුට සොයන ප්‍රකාශ කරන පිළි අරගෙන තබා ගැනීම. ඒ රූපේ සතුට ඇති වෙලා මේ රූපේ සතුට තමයි උපාදානම. මේ උපාදානින් තමයි අපිට භවයේ වෙන්නේ. භවයෙන් තමයි මේ ජාතිය වෙන්නේ කියලා ඒ අවබෝධයක් ඒ රූපස්කන්ධය සම්බන්ධයෙන් තියෙනවා. ඒ වගේම වේදනාස්කන්ධය. ඒතර වේදනාව අපි දන්නවා සුඛයි, දුකයි, අදුක්ඛම සුඛයි. තුන් ආකාරයි කියලා දන්නවා. එතකොට කය සම්බන්ධයෙන් ගත්තොත් මේක හය ආකාරයෙන්. අපි කයෙත් තියෙනවානේ සුඛ වේදනාව. ඒ වගේම කය දුක වේදනාවක් තියෙනවා. මේ විදිහට හය ආකාර වෙන්න පුළුවන්. ඒතර කොහොම වුණත් මේකත් ඇති වෙන්නේ ඒකේ සමුදියත් අස්තංගමියත් අර සමාධි භාවනා සූත්‍ර විදිහටම දැනගන්න. ඒ කියන්නේ භාවනාව වැඩි වීමෙන් මේ සතිපට්ඨානෙ සතර සතිපට්ඨානෙ වැඩි වෙනවා. ඊළඟට චිත්තය. රාග සහිත චිත්තය, රාග සහිත චිත්තයයි කියලා එයා දන්නවා. රාග සහිත රහිත චිත්තය, රාග රහිතයි කියලා දැනගන්නවා. ඊළඟට මේ වීත රාග චිත්තය. ඊළඟට මේ ද්වේෂ සහිත චිත්තය, ද්වේෂ සහිත චිත්තයක් කියලා දැනගන්නවා. ද්වේෂෙන් තොර අවස්ථාවෙදි තොරයි කියලා දැනගන්නවා. මෝහයත් මේ විදිහටම. ඊළඟට මේ සිත ඇකිලිලා තියෙනවනම් මේ ඇකිලිච්ච සිත්තේ අපි දැන් තීන මිද්දේ හිම තිනකොට අපිට සිත හැකිලෙනවා. ඒ ඇකිලිච්ච චිත්තේ මේ ආකාරයි කියලා මේ පුද්ගලය දැනගන්නවා. ඊළඟට ඒ තීන අවස්ථාවේ මේ විදිහ චිත්තයක් තමයි මට තියෙන්නේ කියලා. ඊළඟට මේ තීන උද්දච්ච කුච්ච හිම තිනවනම් අපේ සිත විසිරෙනවා. ඒ විසිරිච්ච චිත්තයක් තියෙන අවස්ථාවේදී අපි විසිරිච්ච චිත්තයක් ඇති බව දැනගන්නවා. විසිරිච්ච චිත්තේ නැති අවස්ථාවේදී අපි නැතයි කියලා දැනගන්නවා. මේ පංච නීවරණයන් නැති වෙනකොට අපේ සිත විශාල බවට පත් වෙනවා. මහග්ගතං චිත්තං. එතකොට විශාල බවට පත් වුණාම මෙහෙම චිත්තයක් තියෙනවායි කියලා දැනගන්නවා. එතකොට ඒ වගේම මේ විදිහට දිගට යනවා. ඒ කියන්නේ අන්තිමට මේ ලිබරේටඩ්, ඒ කියන්නේ විමුක්තිය සහිත චිත්ත, ඒ ආදී වශයෙන් මේක දැනගන්නවා. සමාධිය සහිත චිත්ත, විමුක්තිය සහිත චිත්ත. ප්‍රතිවීම නැතිවීම කියන එකක් මේක. ඊළඟට ධම්මානුපස්සනාවේදී ඉතින් අපි දන්නවා මේ පංච නීවරණයන් සම්බන්ධයෙන් පංච නීවරණයන් නැති වෙන විදිය, පංච නීවරණයන් නැති වෙන විදිය. පංච උපාදානස්කන්ධේ නම් අපි දන්නවා සමාධි භාවනා සූත්‍රය අනුව ඇති වෙන විදිය, නැති වෙන විදිය. පංච උපාදානස්කන්ධේ මේ ආකාරයි ඇතිවීම නැතිවීම. ඒ වගේම අර ආයතන සම්බන්ධයෙන් භාවනාව මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස මේවා නිසා ඇති වෙන සංයෝජනයන් දැනගන්නවා. මේ සංයෝජනයන්ගේ ඇතිවීම දැනගන්නවා, සංයෝජනයන්ගේ නැතිවීම දැනගන්නවා. සත්ත්ව බොජ්ජංගය මොකද්ද කියලා දැනගන්නවා. ඒ කොටස් ඇති වෙන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍යය. ඒතර චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් අපි දන්නවා. අපි දීර්ඝ වශයෙන් බලලා තියෙන දෙයක් තමයි මේක. ඒක මේ ඒ ආකාරයි කියලා දැනගන්නවා. මේක දුකයි කියලා දැනගන්නවා. ජාතිය දුකයි, ජරා දුකයි ආදී වශයෙන් මේක දැනගන්නවා. දොර්ම සතියේ මේ දේ හොඳට දැනගෙන තියෙන සමුදය අස්තංගමේ සාහිත්‍ය. එතකොට හතරක් වෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේක සාහිත්‍යවලින් පවතින. දැන් තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සතර සතිපට්ඨානිය ඇති වෙන්නේ ත්‍රිවිධ සුචරිතයෙන් කියලා. ඒ කියන්නේ අපි කයින් කරන අර වැරදි දේවල්, පානාතිපාත, අදින්නාදාන, කාමීසු මිච්ඡාචාර ඒවා කරන්නේ නැහැ. වචනින් කරන හතර අර මුසාවාද, පරුසාවචන, කුසුනාවාච සම්ප්‍රප්පලාප ගැනීම කරන්නේ නෙවෙයි. ඒ වගේම අර මනසෙන් කරන වැරදි මනෝදුෂ්චරිත තුනක් තියෙනවානේ. මේක මගේ වේවා කියලා අ비ජ්ජාලු හොති කියන්නේ එහෙම කරන්නේ නෑ. ව්‍යාපාද චිත්තයෙන් පවත්තන්නේ මිච්ඡා දිට්ඨියෙන් උට සම්මා දිට්ඨිය සහිතව පවත්තන්නේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ත්‍රිවිධ සුචරිතයත් ආහාර සහිතවමයි වෙන්නේ. මේක ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කිරීමෙන් තමයි ත්‍රිවිධ සුචරිතය ඇති වෙන්නේ. එතකොට අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ මේ සති සම්පජාණය නිසා කියලා. සති සම්පජාණය නිසා සිහිය තියෙනවා, සියුම් නෝන පවතිනවා නම් තමයි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. මේක ඇති වෙන්න හේතුව තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් අපි දන්නවා අර සීල සූත්‍රයේ විදිහට අපි බලනවා මේ අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ, ආබාධිතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියලා කල්පනා කරනවා. දැන් අපි හිතමු කෙනෙක් රූපය අරගෙන රූපයක් ගැන කල්පනා කරනවා. මේ රූපය අනිත්‍යයි. මේ රූපේ මහා දුක්ඛයක්. රූපස්කන්ධය කියන්නේ මහා දුක්ඛස්කන්ධයක්. මේක නිසා මෙඳින්නා වූ දුක්ඛයන් කෙලවරක් නැහැ. අපාය ගියත් මේ රූපය හේතු කොටගෙන නේද මහා විශාල දුකක් විඳින්නේ. අර විශාල දුකක් විඳිනවා මේ ශරීරය හේතු කොටගෙන. මේ තිරිසන් ලෝකේ සතුත් මේ රූපය හේතු කොටගෙන තමයි බොහෝ මහර දුකක් විඳින්නේ. බලන්න කොයිතර දුනවද කියලා මේ තමන්ගේ ශරීරය බේර ගන්න අනිමිස් කණ්ඩායම කොට අනිසත්. මේ මනුස්ස ලෝකෙත් මේ රූපය නිසා මහා විශාල දුකක්. දැන් ප්‍රේත ලෝකෙත් එහෙමයි. මහා විශාල බඩක් තියෙන පොඩි කටක් තියෙන තත්ියේ තියෙන්නේ. ඉතින් ඒ අයත් මේ රූපය නිසාම තමයි මේක පුරව ගන්න බැරුව එතන ලොකු දුකක්. මේ මනුස්ස ලෝකේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද මේ රූපස්කන්ධය නිසා. බලන්න මේක නිසා තමයි මේ රස්සාවට යන්නේ. මේකට කවන්න ආහාර හොයන්න ඕනේ. මේක නිදි කරවන්න ඕනේ, ඇහැරවන්න ඕනේ. ඊළඟට ඒ පැත්තට පෙරලන්න ඕනේ, මේ පැත්තට පෙරලන්න ඕනේ, නාවන්න ඕනේ. ඉතින් මේක කෙලවරක් නැතුව දුක්ඛස්කන්ධයක් තියෙනවා. අපි හිතුවොත් දැන් මේ කෙනෙක් හොඳට මේක බලන මහා දුක්ඛස්කන්ධයක් කියලා මේ රූපස්කන්ධය. මහා දුක්ඛස්කන්ධයක් කියලා බලලා එතකොට කල්පනා වෙනවා නම් කෙනෙකුට මේක ඇති වෙන්නේ මෙන්න මේ තණ්හාව නිසා. අර අනිච්චතෝ කියනකොට බැලුවානේ මේකේ ඇති වෙන්නේ කොහොමද කියන එක. ඇතිවීම නැතිවීම. අර රූපේ සතුට සොයන ප්‍රකාශ දැල්ල මේ කිරීමෙන් තමයි මට මේක ඇති වෙන්නේ කියලා හොඳට කෙනෙක් දන්නවා. කල්පනා කිරීම. මෙනෙහි කිරීම. මෙහෙම දන්නවා නම් අපි හිතමු අපි ගමනක් යනවා. දැන් අපිට සිහියක් තියෙනවා. මට ඉස්සරහට එක එක දේවල් හම්බ වෙන්න පුළුවන්. දැන් මේ සිහිය පවත්වාගෙන යනවා. එයා දන්නවා මොනවාරි හම්බ වුණොතින් එහෙම ඒ දේ මං ඇඩුණොතින් එහෙම මට වෙන්නේ මහා විශාල කරදරයක් කියලා. මෙහෙම දන්නවා නම් මේ පුද්ගලයා මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරය කරන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය කරන කාලෙදී මේ පුද්ගලයා කවුරු හරි කෙනෙක් දැක්කම බොහෝම සතුටින් පිළිගන්නවා. අර වල්පල් කියවන්න, සතුටු වෙන්න, මේකක දේවල් කරන්න, hina වෙන්න මේ ඔක්කොම තියෙනවා. දැන් මේ ඔක්කොම දේවල් වලින් මට මහා දුක්ඛ ස්කන්ධයක් ඇති වෙන්නේ කියලා කල්පනා කරගෙන යනවා නම් මේ පුද්ගලයා අර යම් වූ දෙයක් දකින්නවද, නමුත් තණ්හාවක් නැති වෙන්නා වූ යම් කිසි දෙයක් දකින්නවද, ඒකට දැන් කැමති වෙන්නේ නැහැ මේක දිහා බලන්නවත්. මොකද දන්නව මෙතනින් මහා දීර්ඝ ප්‍රශ්නයක් මට ඇති වෙනවා කියලා. ඒක නිසා මේ පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉස්සෙල්ලා හැරගෙන හොඳට බලපු එක්කෙනා දැන් බිම් බලා ගන්නවා. ඉස්සර හොඳට කන යොමු කරලා සින්දු වගේ දේවල් අහපු පුද්ගලයා මේකෙන් ඇති වෙන ප්‍රශ්නිය දැකලා ඒ පුද්ගලයා දැන් මේකෙන් කන ආවරණය කරගන්නවා. මේක අහන්නේ නැහැ, මේක යොමු කරන්නේ නැහැ කන මේකට. ඉතින් මේ විදිහට සංවර වෙන්න වෙන්න ඒ පුද්ගලයාට අර ත්‍රිවිධ සුචරිතේ ඇති වෙනවා. ඒක දන්නේ නැතුව ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවරය වෙනකොට ඒ ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. මේක ගැන කියවන්න හොඳ තව සූත්‍ර දේශනාවක් තියෙනවා මේ ඔය සංයුත්ත නිකායමයි තියෙන බොජ්ජංග සංයුත්තේ. එහෙම ඒ සූත්‍ර දේශනාවේදී තථාගතයන් වහන්සේ ඉතින් දේශනා කරනවා මේ 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 කැලි මෙතන හතරක් තියෙනවා නියෝනිසෝ මනසකාරී ඉඳන් මේ එන ටික ත්‍රිවිධ සුචරිතේ ඒව ඇති වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ මේ ත්‍රිවිධ සුචරිතය ඇති වුණාම ඒක නිසාම සතර සතිපට්ඨාන සතර සතිපට්ඨානේ සප්තබොජ්ජංගේ ඉතින් ඒකේ විද්‍යාමුත්‍ය කියන එක ලබනවා. එතකොට දැන් මේ මෙතෙන්ද අපි සාකච්ඡා කළේ මේ ශ්‍රද්ධාව යෝනිසෝ මනසිකාරය කියන එක අපිට ඇති වෙන්නේ මේ ශ්‍රද්ධාව හේතු කොටගෙන. ඒකටත් ආහාරයක් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව. දැන් තථාගතයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා මේ අපි යම් යම් දේවල් අපි මේ අයනුසෝ මනසිකාරය පැවැත්වූ තින්ම අපිට සම්පූර්ණයෙන්ම මේ අපාය තිරිසන් ලෝකේ යන එක තමයි අපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ කියලා තථාගතයන් වහන්සේ අපිට දේශනා කළා. මේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් අහලා තමයි අපිට මේ මේ විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අපිට ශ්‍රද්ධාව තථාගතයන් වහන්සේ ගැන තියෙනවා නම් තමයි අපිට මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්නේ. දැන් කෙනෙක් දැන් ඒ කියන්නේ ඒක ශ්‍රද්ධාව ඇති වෙන්නේ සද්ධර්ම ශ්‍රවණිය කිරීමෙන්. සද්ධර්ම ශ්‍රවණියෙන් තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වුණායින් පස්සේ ඉතින්දී අපි යෝනිසෝ මනසිකාරය පවත්තමු. ඉතින් අර ශ්‍රද්ධාව නැත්තම් ඒ තථාගතයන් වහන්සේ දැන් මම දන්නවා දැන් මේ භාවනා කරන අයට මම එක දවසක් කිව්වහම මේ වෙය සූත්‍ර දේශනාවක් තියෙනවා තථාගතයන් වහන්සේගේ. ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ අදිට්ඨපරයාය සූත්‍රය. මේ මහණෙනි මේ ඇස මේකින් යම්කිසි රූපයක් බලනවට වඩා හොඳයි කියලා මේ ඇස මේ හොඳ මේ තියුණු ආයුධයකින් මේ විනාශ කරගන්න එක. එහෙම කියන්නේ තථාගතයන් වහන්සේ මේ පුද්ගලයා මෙහෙම කිරීමෙන් අර ඒක අල්ලගෙන හිටියොතින් එහෙම ඒක අර ආස්වාදයේ අල්ලගෙන හිටියොතින් ඒ මොහොතේ මේ පුද්ගලයා මළොත් ගිහිල්ලා ඉපදෙන්නේ අපාය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ. මෙන්න මේ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ නිසා මේක මේ මේ ඇහැ අල්ලගෙන ඉන්න එපාය කියලා. එතකොට දැන් මේක කෙනෙකුට කිව්වහම පුද්ගලියෝ පිළිගන්නේ නැහැ. ඒ අය කියනවා මේ තථාගතයන් වහන්සේ අපිව බය කරන්න කියනවා. තථාගතයන් වහන්සේ නමකට මේ පුද්ගලෙක්ව බය කරන්න ඕනකම නැත්තේ නෑ. අර ශ්‍රද්ධාව නැති කියන්නේ අන්න ඒ හේතුව තමයි. ශ්‍රද්ධාව නැති වුණාම ශ්‍රද්ධාව තියෙනවා නම් එහෙම කරන්නේ නෑ. අර ඉස්සර කාලේ හිටු මිනිස්සුන් හොඳට ශ්‍රද්ධාව දීලා තියෙනවා. ශ්‍රද්ධාව ඇති වුණාම මේකට හේතු තියෙනවා. ඉතින් රහතන් වහන්සේලා දකින්න බුදුරු දකින්න මේ හේතු. නිවැරදි ධර්මය අහන්න ලැබෙනවා. එතකොට මේ ශ්‍රද්ධාව තියෙනවා නම් අපි යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒක නිසාම සති සම්පජානිය ඇති වෙනවා. ඒකෙන් ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. ත්‍රිවිධ සුචරිතය ඇති වෙනවා. සතර සතිපට්ඨානිය පිරෙනවා. ඒකෙන් සප්තබොජ්ජංගේ මේකෙන් විද්‍යාමුක්ති කියන එක. එතකොට අපි කතා කරා ශ්‍රද්ධාව ඇති වෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්. අපි බණ අහලා ඒක හොඳට සිහියට අරගැනීමෙන් තමයි මේ මේ මුළු කාර්යෙම සිද්ධ වෙන්නේ. ඉතින් මේක අහන්න කොහොමද සිද්ධ වෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය කරන්න නම් සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න වෙනවා. සත්පුරුෂ ආශ්‍රය තමයි අද අඩු වෙලාම තියෙන්නේ. බොහෝම කනගාටුයි කියන්නේ සද්ධර්ම සත්පුරුෂයන් බොහොම ලෝකෙ බොහොම පොඩ්ඩයි. ඇසුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් අය සත්පුරුෂයන් නියයි කියලා හිතාගෙන අපි ඇසුරු කිරීමක් කරනවා. ඒ නිසාම අර අනිත් පැත්තට මේ දේ සිද්ධ වෙනවා අපිව. එතකොට අපි මේ විදිහට සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ, සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් යෝනිසු මනසිකාරය, ඒකෙන් සති සම්පජානි, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සංසුචරිතය, ඒකෙන් සතර සතිපට්ඨාන, සතර සතිපට්ඨාන සප්තබොජ්ජංගේ විද්‍යාමුක්ති, මේ විදිහට එක දිගට මේකින් එකට මේක ගමන් කරනවා. එතකොට මෙතෙන්දි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ එකක් පිරීමෙන් තමයි අනිත් එක පුරන්නේ කියලා. ඒ කියන්නේ සත්පුරුෂ ආශ්‍රය පිරුවාම තමයි සද්ධාම ශ්‍රවණී පිරෙන්නේ. සද්ධාම ශ්‍රවණී පිරුවාම ශ්‍රද්ධාව පිරෙනවා. මේ විදිහට ඉතින් නෝනින් මෙනෙහි කිරීම පිරෙනවා. නෝනින් මෙනෙහි කිරීම කියන්නේ යෝනිසෝ මනසිකාරය පිරුවාම සිහිය හා මනාව දැනීම පිරෙනවා. ඒ සිහිය මනාව දැනීම සති සම්පජානෙ පිරීම ඉන්ද්‍රිය සම්මුතිය පිරෙනවා. ඉන්ද්‍රිය සම්මුතිය පිරුවාම ත්‍රිවිධ සුචරිතය පිරෙනවා. ත්‍රිවිධ සුචරිතය සතර සතිපට්ඨානෙ පිරුවාම සප්තබොජ්ජං දීපිරිනා සප්තබොජ්ජං දීපිරුවාම විද්‍යාවන්ති කියන එක පිරිනවයි කියලා පෙන්නනවා. දේශනා කරනවා සම්පූර්ණ වෙනවා කියලා. හරියට අර ගල් පාරෝත්‍යයක් උඩ ලොකු වැහි බිඳුව ඒව වර්ෂාවක් ඇහුවාම ඒ ගල දිගේ ගලාගෙන ගිහිල්ලා මෙහෙම නිම්න කළා යනවා. ඒ පාරෝත්‍යයේ කඳුළු ඇල දොළ වහරා ගිහිල්ලා දිගින් දිගටම පිරිලා පිරිලා අර පොඩි වලවල් ලොකු වලවල් ලොහුම පිරිලා ගංගා පිරිලා ගංගා පිරිලා ඊට පස්සේ සමුද්‍රය පිරිනවා වගේ මේ සමුද්‍රයගේ ආහාරය වෙනවා. ඒ විදිහට මේක සම්පූර්ණ වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒකට මේක තමයි මේ අවිද්‍යා සූත්‍රයේ බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ එකින් එකට එකක් අනිකට සම්බන්ධ වෙන විදිය තථාගතයන් වහන්සේ මෙතෙන්දී මේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේක බොහොම හොඳයි. අපි දැන් සාකච්ඡාවට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ලලිත් සදිස් කතා කරන්නේ.
ආ
නමුතර මේ යෝනිසෝ මනසිකාරය ගැන මේ සබ්බාසෝ සූත්‍රයේ ඒක තියෙන්නේ එකක් වෙනස් විදිහට නේද? මේ ගලි මේ කියන්නේ ආශ්‍රවයන් අඩු වෙනවනම් තීන ආශ්‍රවයන් අඩු වෙනවනම් තීන ආශ්‍රවයන් අඩු වෙනවනම් අලුත් ආශ්‍රවයන් එන්නේ නැත්තම් එහෙම මෙනෙහි කරන ඒවට යෝනිසෝ මනසිකාරය කියන ඒක විරුද්ධ එක තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔපොසිට් එකට. ඒක මේ ඒක ගැන මොකද?
දෙකම එකයිනේ.
දෙකම එකයි අර කිව්වේ අර සීල සූත්‍රයේ කියලා තියෙන විදිහට බැලුවත් ඒකම තමයි වෙන්නේ නේද?
ඒකමයි වෙන්නේ. දෙකම එකයි. ඔය එතන පළවෙනි ඒ සූත්‍රයේ තියෙන සබ්බාස්රව සූත්‍රයේ තියෙන විදිහ සම්බන්ධ වෙනවා මේ සවිතබ්බ අසවිතබ්බ සූත්‍රයේ තියෙන සවිතබ්බ අසවිතබ්බ සූත්‍රයේ තථාගතයන් වහන්සේ ඔය විදිහට දිගට ගෙනියනවා. හරි දිගයි ඒ සූත්‍ර දේශනාවත්. සරිවිතාමුරෝයි බුදුරජාණන් වහන්සේ ඒක දිගින් දිගටම ගෙනියනවා. ඒකෙදිත් පෙන්වන්නේ මේ ඒ කියන්නේ යම්කිසි දෙයක් කිරීමෙන් මට අකුසල් ඇති වෙනවද මේ කුසල් නැති වෙනවද මම ඒ දේ නොකර ඉන්නවා. යම්කිසි දෙයක් කිරීමෙන් මට කුසල් වැඩෙනවද අකුසල් අඩු වෙනවද මම අන්නේ දෙ කරන්න ඕනේ. එතකොට මේ විදිහට දිගින් දිගටම ගිහිල්ලා අකාරී දිගයි සූත්‍ර දේශනාව මේකෙදි පෙන්නනවා මේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත මේවා කරන්න හොඳ නැහැ. එතකොට මේවා දිගින් දිගටම ගිහිල්ලා අන්තිමට දේශනා කරනවා මේ යම් කිසි කෙනෙක් මේ භවයක් ලබන්නවා නම් ඒ කියන්නේ භවය ඉවර කරලා නැත්තම් අන්න ඒකත් හරි නෑ. ඒකත් අයින් කරන්න ඕනේ කියන එක. ඒ තරම් දුරට ගෙනියනවා. එතකොට දැන් අපි අර සීල සූත්‍රයත් එක්ක සම්බන්ධ කරලා බලනවා නම් අපි අන්තිමට ඔහොම ගෙනිහිල්ලා ගිහිල්ලා අර ශුන්්‍යතාවයට එනකම් යනවා. ශුන්්‍යතාවයට එනකම් ගෙනිහිල්ලා මේ එකක්වත් පවත්වන්නේ නැති වෙන්න අයින් කරලා දානවා. එතකොට එතෙන්දි විමුක්තියට ගිහිල්ලා ඒ දේ සිද්ධ වෙනවා. මේ යෝනිසෝ මනසකාරය කියන එකේ කෙලවරක් නෑ. ඒකේ කිසිම ආකාරයකින් මේ මෙතන කෙලවරයි කියලා කියන්න බෑ. ඒකේ කෙලවර තමයි විද්‍යාමූර්තිය ලබලා ඒ සම්පූර්ණ නිදහස් වෙනකම් යෝනිසෝ මනසකාරයේ ඉවරයක් නෑ. එතකොට අර පළවෙනි ක්‍රමයට කියපු දෙයත් එතෙන්දිත් අර කොහොම දැන් මේ බලන්න මෙතෙන්දි පෙන්නනවා මේ යෝනිසෝ මනසකාරයෙන් ගෙනෙන පාරේ තමයි අපිට තියෙන්නේ මේ ත්‍රිවිධ සුචරිතේ ඉන්ද්‍රිය සංවරේ ඒක කොහොමද කියලා. ඒ වගේම තමයි අර අපි සීල සූත්‍රයේ දිහා බැලුවත් සීල සූත්‍රෙනුත් මේ ටික කොහොම ගෙනියනවා විවිධාකාරයෙන් අර කෙනෙකුට හොයාගන්න බැරි තත්ත්වයකට තියෙනවා මොකද මේ ධර්මයේ ගැඹුරු බව නිසා නමුත් ඒ කාරණා ටික කොහොම මේ විදිහට සිද්ධ වෙනවා එතකොට හරියට මේක අර සිරිපාද කන්ද උටින් මලින්ද පාරවල් දෙකක් තියෙනවා කිව්වා වගේ තමයි කොහෙන් ගියත් යන්නේ එකම තැනට එතකොට ඒ දෙකම යොනිසෝ මනසිකාරය
ලලිත් තව එකක් තියෙනවා මම අනිත් ඒගොල්ලොත් ප්‍රශ්න අහලා ඉවරනකන් ඉන්නම් ඒක ගැන කතා
කරන්නේ.
හොඳයි. ડોક્ટર මේ මාළාරම්බල කතා කරන්නේ ડોક્ટર සත්පුරුෂ සේවනයත් කල්යාණ මිත්‍ර ආශ්‍රය දෙකම එකද දෙකක්ද ડોક્ટર?
ඔව් ඒක දෙකම එකක්ම තමයි. ඉතින් කල්යාණ මිත්‍රයයි කියලා කියනකොට කල්යාණ මිත්‍රයන් හැටියට ගන්නේ අර විදිහට ගත්ත මේ ඒ කියන්නේ රහතන් වහන්සේලා ඒ වගේ මාර්ගඵලලාභීන් තමයි මේ කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ව අර හොඳ තත්ත්වයට ගෙනියන්න පුළුවන් පුද්ගලයන්. එතකොට දැන් අපි මේ කල්යාණ මිත්‍රයන් කියලා අපි වරදවා වටහාගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් කියන්නේ කවුද කියලා? එතකොට මේ සූත්‍ර දේශනාවල කල්යාණ මිත්‍රයන් බැලුවාම අර සත්පුරුෂයන්ම තමයි මේ කල්යාණ මිත්‍රයන් බව හැටියට ඉන්නේ. ඉතින් කල්යාණ මිත්‍රයන් කියන එක ගත්තාම ඉතින් වෙන තත්යකටත් තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ දැන් පෙන්නනවානේ මේ මට මතක නැහැ සූත්‍ර දේශනාව නම් අර මේ ඒ සූත්‍ර දේශනාවේදී පෙන්නනවා ඒ තමන්ගේ විපතෙදි බලන මේ විදිහට කියලා. ඉතින් ඒක දිගින් දිගට ගියාම අන්තිමට ඉතින් අර සත්පුරුෂයාගේ தත්ත්වයටම තමයි ඒක යන්නේ. ඉතින් ඒකෙත් කෙලවර සත්පුරුෂයා කියන එකම තමයි. එතකොට කල්යාණ මිත්‍රය අපි සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍රය කියන එකට වඩා වෙනස් ඔය බුදුහාමුදුරන් කියන කල්යාණ මිත්‍රය කියන එක.
ගොප්පින් ડોක්ටර් ගොප්පින්.
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔක
අරත්න මේ රමණි කතා කරන්නේ.
ඔව්. පාසල
සූත්‍රයේදී යෝනිසෝමනසිකාරයේ කියන තැන කියනවා නේ ડોක්ටර් මේ ඉදන් දුක්ඛන්ති යෝනිසෝමනසිකාරෝ ඉදන් දුක්ඛ සමුදයං යෝනිසෝමනසිකාරෝ කියලා. එතකොට ඒකම නේද තීර සූත්‍රෙත්.
ඒකම තමයි කරන්නේ. ඒකම තමයි අපි එතන දුක්ඛය කියලා මෙනෙහි කරනවානේ. දුක්ඛය මේ කියලා මේ අනිත්‍යය කියනකොට අර මේ ඒක ඇති වෙන විදියයි නැති වෙන විදියයි බලන්නේ. සමුදය අස්තංගමේ අනිත්‍යය කියන කොටස තියෙනවා. එතකොට දුක්ඛය කියන එක ඒ තුන එකතු වුණාම අර කියන දෙයම තමයි ඇති වෙන්නේ.
තමයි
දෙකම එකයි. අනිත්‍ය
අරමුණු ඉදිරියේදී නොයදී නොගැටි සිටින මහා කුසලයේදී එතකොට අර දැන් සති සම්පොච්චන්ගේ කියමුද ඉස්සරටලා අර ඒක මෙනෙහි කිරීම කියලා තමයි අතපු ධර්මයේ
මෙනෙහි කිරීමෙන් තමයි ඇති වෙන්නේ
නොයදී නොගැටි ඉන්න පුළුවන් වෙන්නේ මෙනෙහි කරපු නිසා නේද
ඔව් ඒ කියන්නේ අර ධර්මයේ මෙනෙහි කිරීමෙන් මේ සති සම්පොච්චන්ගේ කියන එක ඇති වෙනවා එතකොට මෙනෙහි කිරීම නෙමෙයි සති සම්පොච්චන්ගේ කියන්නේ අර ධර්මයේ අහලා ඒ දේ මෙනෙහි කිරීමෙන් ඔන්න සත්‍ය සම්බෝධියන්නේ ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපි බලන්න මෙහෙම විදිහට කල්පනා කරලා අපි හිතමු ඔන්න එක මිනිහෙක් සිගරට් බොනවා. මේ මිනිහයා ඔන්න ඉතින් දවසක් තහින්න පටන් අරගෙන දොස්තර ළඟට යනවා. දොස්තර බල්ලා කියනවා මිනිහයෝ මේ පපුවේ මේ ලං එක මේ ඔපරේෂන් කරලා අයින් කරන්න දාන්න වෙනවා. ඔහොම කළොත් මැරෙනවා. එතකොට මේ පුද්ගලයා මේක අහලා ගිහිල්ලා දැන් අපි හිතමු සෙනගක් මැද්දේ ඉන්න පාටි එකකට ගිහිල්ලා කියලා. මේ පාටි එකකට ගිහිල්ලා මේ මිනිස්සයා ඉන්නකොට දැන් මේ මිනිස්සයා අර දොස්තර කිව්ව දෙයට කන් දීලා තිනව නම් මේ පුද්ගලයාට අර සිගරට් එක දැක්ක ගමන් එයාටත් අර පරණ පුරුද්දින් මතක් වෙනු මටත් එකක් බොන්න ඕනි කියලා ඒකම අර ඇති වෙන ඔක්කොම අර පරණ පුරුද්දත් එක්ක ඒක ඇති වෙනවා. ඒකේ වේදනාව සුඛය ඒකේ යම්කිසි හේතුවක් උඩ යා පටන් ගත්තද ඒ හේතුව උඩ පටන් ගත්ත දේවල් ටික ඇති වෙන ගන්න. මේ වෙලාවේදී මෙයා අරක මෙනෙහි කරොත් අර දොස්තර කිව්ව දේ මෙනෙහි කළොත් ඒ කියන්නේ සිගරට් බොන එක නරකයි. බිව්වොතින් මං මැරෙනවා මට මේ වගේ විපාක තියෙනවායි කියලා මෙනෙහි කිරීමෙන් එයාට ඔන්න සිහිය ඇති වෙනවා. ඒ සිහිය ඇති වෙනකොට දැන් මෙයාට ඒ සිහිය ඇති වෙනවායි කියන්නේ මෙයාගේ අර දෘෂ්ටිය තමයි මුලින්ම ඇති කරගත්තේ යා. ඒක හරය නිවැරදි කියලා දෘෂ්ටියක් ඒකේ ඇති කරගත්ත මේ බොන එක වැරදි කියලා. දැන් මෙයා වීරිය දාලා අර සතියෙන් තමයි මේක පවත්වාගෙන ඉන්නේ මේක නොබන එක පවත්වන්නේ අර සතියෙන්. සතිය ඇති උනේ නැත්තම් එයා ඔක්කොම ඉවරයි. ඒක බොන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතන උනේ මොකද්ද අර දොස්තර කිව්ව වචනය එයා මනසෙන් මෙනෙහි කරා. එතකොට මෙතන මුලින් ඇති වෙන්නේ දෘෂ්ටියක්, view එකක් ඇති වෙන්නේ, සම්මා දිට්ඨියක් ඇති වෙන්නේ. ඒ දිට්ඨිය ඇතිවීම හේතු කොටගෙන තමයි මේ සතිය ඇති වෙන්නේ. දිට්ඨියෙන් තොරව නෙමෙයි. දිට්ඨියෙන් තොරව මේ සතියක් ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුවන් සරණයි.
කොහොම පින්තක්ද හොඳට තේරුණා.
තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર මේ මාලාර බෙර මේ සමා වෙන්න මේ කාටවත් ප්‍රශ්න නැත්තම් මේ මම කොතනද දැව නීවරණ හතක් තියෙන කෙනෙක් වැරදි ඇසීමක්ද දන්නේ නැහැ ડોક્ટર මට ඒකයි මේ මට මතකත් නෑ මොකද අන්තිම දෙක කියන එක නමුත් නීවරණ හතක් කියලා මට ඇහුණා යම් කිසි වෙලාවක.
ඇයි ඉතින් ඔතන නීවරණ හතක් නෙමෙයි නීවරණ අන්තිමට 10ක් බවට පත් වෙනවා. නීවරණ හතක් කියලා කියන්නේ මේකනේ කාමච්ඡන්ද ව්‍යාපාද කිව්වහම දෙකයි. තීන මිද්ද කිව්වහම එතන දෙකක් වෙනවා. පහ එතකොට හයක් වුණා. උද්දච්ච කුක්කුච්ච කිව්වහම උද්දච්ච එකක් කුක්කුච්ච එකක්. එතකොට හතයි. විචිකිච්ඡාවත් එක්ක. ඊළඟට මේක මේ බාහිරව අභ්‍යන්තරව ගත්තොත් ඉතින් මොක 10ක් වෙනවා. මේ කාමච්ඡන්දේ බාහිර අභ්‍යන්තර කියලා බලන්න එතන දෙකක් වෙනවා. ව්‍යාපාදයක් මේ විදිහට තියෙනවා. එතකොට මේ විදිහට මෙතන ඒ පැත්තනොත් 10ක් වෙනවා. ඒ කාමච්ඡන්දේ හරියම ධර්ම රෝගයක්. ඉතින් ඒක එතනින් තමයි ඔක පටන් ගත්තේ. කාමච්ඡන්දේ අපේ ශරීරය අපි ඇතුළත යෙදුවාම අපිට මමංකාරය තියෙනවා. මම කියලා එකක්. මගේ කියලා. මමමයි කියලා එකක් ඇති වෙනවා. බාහිරවද වස්තුන් කෙරේ කාමය ඇති වුණාම ඔන්න මමංකාරය මගේ කියන එක ඇති වෙනවා. එතකොට අහිංකාර මමංකාර කියන දෙක ඔය විදිහට තමයි. මේකෙන්ම තමයි ඇති වෙන්නේ ඔය දෘෂ්ටි. මම කියලා මේ දෘෂ්ටි නැති වෙනවා. බාහිර වස්තුන් නිසා අර දෘෂ්ටි 61ක් ඇති වෙනවා. බාහිර වස්තුන් මගේ කියලා ගන්නකොට ඔන්න දෘෂ්ටි 61ක් වෙනවා. අභ්‍යන්තරය ගන්නකොට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. පටන් ගැනීම උතන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર හුඟක්ම පින්. තෙරුවන් සරණයි.
ලාලින් තේන මගේ ප්‍රශ්නේ අහන්නේද? දැන්. හා. ප්‍රශ්නේ කියන්නේ දැන් අර විමුක්ති තුන කතා කරන්නේ අපි අපනීත අනිමිත්ත සහ ශුන්‍යත. හා. ඔය විමුක්ති තුන ටිකක් මට මේ වැඩි විතර නැතුව ටිකක් මේ කෙටින් ටිකක් කියලා දෙන්න පුළුවන්ද? මොනේ තීන අදහස නමුත් ඒක හරියටම හරිද කියලා බලන්නේ ඒකයි.
ඔව් කෙටියෙන් කියනවනම් කියන්න තියෙන්නේ අපි හිතමු අපි කෙනෙක් හත් වෙනි ධානයේ සතිස්වාගේ මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්නවද? අපිට ඔන්න මුලින්ම හත් වෙනි ධානයට අපි කෙනෙක් යනවා කියනකොට අපි දැන් දීර්ඝ ලෙස පැහැදිලි කරනවා නම් හත් වෙනි ධානයට යන විදිහයි පැහැදිලි කරන්න වෙන්නේ. අපි කෙටියෙන් කියනවා නම් අපිට කියන්න පුළුවන් මේ ශුන්‍ය මිදන් අත්තනිවා අත්තනි යේනවා කියලා කෙනෙක් ගත්තොත් ඒ පුද්ගලයා හත් වෙනි ධානය දක්වා ගමන් කරන්න පුළුවන්. ඒක තමයි මේ දෙවෙනි ආකාරයේ ඒකට ගමන් කරන උදව් උපකාර වෙන්නේ. ඒ කියන්නේ මේ එකක්වත් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා අයින් කරනවා. රූපය මම නෙමෙයි මගේ නෙමෙයි. වේදනාව මම නෙමෙයි මගේ නෙමෙයි තමා නෙමෙයි කියලා මේ විදිහට වේද රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහම තින් මෙතන සීල සූත්‍රයෙන් තමයි යෙදෙන්නේ. මේ විදිහට භාවිතා කිරීමෙන් එයා මේ කොහොම ටික අයින් කරලා දැම්මහම අන්තිමට එයාට මේ මොකක්වත් මගේ නෙමෙයි කියලා සංඥාවක් තියෙනවා. මේ එකක්වත් මගේ නෙමෙයි කියලා ශුන්‍යයි කියන එක සංඥාවක් එතෙන්දී එක සංඥාවක් පවතිනවා. මේ සංඥාව පවතිනකොට මේ පුද්ගලයා මෙතෙන්දි දුකයි කියලා හිතනවා නම් දුකයි කියන එක පවත්නවා නම් ඒ දුකේ කියන එක තේරෙනවා නම් මේ පුද්ගලයාට ඒ වැටහීමක් වෙනවාද? ඒක තමයි අපනිහත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඊළඟට මේ පුද්ගලයා අනිත්‍ය වශයෙන් බලනවා නම් මේක දැන් හත්වෙනි ධානයට අර විදිහට ගිහිල්ලා අනිත්‍ය වශයෙන් කල්පනා කරනවා. ඒ කියන්නේ නিত্য වූ කිසිම දෙයක් නැති කියන එක. ඒ කියන්නේ මේ සංඥාවක් නিত্য නැති බවට එයා භාවිතා කරනවා නම් ඒ හේතු කොටගෙන එයාට අනිමිත්ත චේතෝ නිත්‍ය ඇති වෙනවා. ඒ කියන්නේ නিত্য වූ දෙයක් නැහැ. ඊළඟට මේ පුද්ගලයා මේ ශුන්‍යතාවට ගිහිල්ලා මේක සම්පූර්ණයෙන් ශුන්‍යයි කියලා කල්පනා කරනවා නම් ඒකේ එයාගේ මනස වෙනස් වෙන්නේ නැතුව ඒක පවතිනවා නම් මේ ශුන්‍යතාවෙන් පවතිනවා නම් මේ විදිහට එතකොට ශුන්‍යතා චේතෝ නිත්‍ය ඇති වෙනවා. එතකොට කෙටියෙන් කියනවා නම් මේ විදිහට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේක තියෙනවා පටිසම්භිදා මග්ගේ බොහෝ හොඳට විස්තර කරලා. ඒ කියන්නේ විමුක්ති කතා කියලා තියෙනවා. ඒ විමුක්ති කතා කියන කොටස බලන්න ඒකේ ඒක ටිකක් දිගට තියෙන්නේ. ඒ ඒකේ පැහැදිලි කරනවා මේක මේ විදියයි කියන්නේ. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
හරි මේ මනෝ කතා කරන්නේ.
ඔව්.
මේ ධර්මයේ තියෙන සත්‍යකාත බව හොඳ තේරෙන මේ ධර්මයේ අහකට හරි ශ්‍රද්ධාවක් ඇති වෙනවා ධර්මයේ කරේ. එතකොට මට මේ මට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි අත මෙතන සත්‍ය අසත්‍ය අසම්පදානය කියන මේ දෙකක් කියන එක මට අර ඉස්ලාම් ප්‍රශ්නේ අර මෙනෙහි කරනකොට සත්‍ය තියෙනවා නම් මෙනෙහි කරන්න ඕනේ නැහැ නේද? මෙනෙහි කරලා තමයි සත්‍ය ඇති වෙන්නේ. සත්‍ය අතුර අතුර කෙනෙකුට මෙනෙහි කරන්න ඕනේ නැහැ නේද? ඒකයි සත්‍යයි සම්පජානය කියන දෙකේ වෙනස පොඩ්ඩක් තේරුම් ගන්න.
ඔව් සම්පජානය කියලා කියන්නේ සියුම් නුවණනේ. සියුම් දැන් මේ සම්පජානය කියනකොට නිතරම දාන්න එක සම්මා දිට්ඨි කොටසට. සම්මා දිට්ඨියේදී අපි දන්නවනේ මේ දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි කියලා. හැබැයි සම්මා දිට්ඨිය තරමට දියුණු වෙලා නැති යම් නුවණක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කෙනෙකුට අපි දැන් හොස්පිටල් එකට ගිහිල්ලා අපි දකිනවා මේ මිනිස්සු ලෙඩ වෙලා ඉන්නවා. එතකොට අපිට හිතෙනවා නම් අපේ මේ දුකයි නේ මේ මිනිස්සු හරි දුකක් විඳිනවා. දැන් මෙතන සියුම් නුවණක් තියෙනවා. තවත් පුද්ගලෙක් දකිනවා මේ පුද්ගලයා මැරෙනවා. එතකොට මිනිස්සුන්ට ඇති වෙනවා අත්පත්චි මේ මිනිස්සු මැරෙනවානේ. එතකොට මේ මාත් එහෙම වෙනවා. දැන් බුදුහාමුදුරෙන් සිද්ධාර්ථ කුමාරයාත් ඇහුවේ අර මේකෙන් අර මහල්ලෙක් එහෙම දැකලා මේ මලමිනියක් දැකලා මේ විදිහට මාත් වෙනවද කියලා. අන්න ඒ වගේ අර සම්පජානකාරී බවක් ඇති වෙනවා. එතකොට මේක සියුම් නෝන කියලා කියන්නේ මේ සියුම් නෝන සම්පජානීය කියන එක සම්මා දිට්ඨිය, පිරුණා වූ සම්මා දිට්ඨිය තරම් ප්‍රබල නැහැ. ඊට වඩා අඩුයි. නමුත් මේක මේ සියුම් නෝන ඒ විදිහට පවතින. සතිය කියලා කිව්වහම නිතරම මතක් කරගන්න ඒක ඇවිල්ලා මේ චෛතසිකයක් මේ යම් හොඳ දේවල් අමතක නොවන අයුරින් පවත්වන චෛතසිකය තමයි සතිය. දැන් අර මනුස්සයාට මම අපි කිව්වේ අර සිගරට් බොන මනුස්සයාට ඒ මනුස්සයාට ඒ ඒ ඒ ඒ දේ අමතක නොවි ඒ කියන්නේ අර දොස්තර කිව්ව දේ අමතක නොවි පැවැත්වුවේ තෙන්දි සතිය. එතකොට ඒ දේ යාට තිබුණේ නැත්නම් එයාට දොස්තරේ මතකයක් නැහැ. දොස්තරේ ගැන දන්නේවත් නැහැ. දොස්තරේ ගැන කල්පනාවකුත් නැහැ. දොස්තර එහෙම කිව්වද කියලා දන්නේත් නැහැ. ඒ සතිය නිසා තමයි එයා දොස්තරට ඇහුම්කන් දීලානේ. ඇහුම්කන් දීමින් නැතිවෙච්ච සතියෙන් තමයි මේක මතක් කරන්නේ. දැන් ඔය හුඟාක් මිනිස්සුන්ට දැන් ඔන්න හොඳට දැන් තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට මේ දොස්තර ඔබ කියලා තියෙනවා. කිව්වට අර ගිය ගමන් මේකක් ගාලා බොනවා. දැන් මම දන්නවා මේ ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. ඒ මත්පැන් කියන එක ඉතින් එයාව ට්‍රේන් කළා මේ කියන්නේ ඔය මත්පැන් බොන අය ඉතින් අනිත් පැත්තට පවත්තන්න ට්‍රේන් කිරීමක් තියෙනවානේ. එහෙම කළත් මේ පුද්ගලයාට මේ සතිය පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක ටක් ගාලා නැති වෙලා යනවා එයාගේ මේ දේ. ඒ සතිය නැත්තම් එයාට මෙනෙහි කරන්න බෑ. අරක හිතන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ මේ මෙහෙම ඒක සතියයි මේ දෙක අතර මේ මේ වෙනස තියෙනවා. අරක නිතරම සම්මා දිට්ඨියත් එක්ක ගලපලා බලනද යෝනිස් සම්පජානීය කියන එක සතිය කියන එක කල්පනා කරන්න මේක මේ හරියට නිකන් මතකයේ වාගේ තමන්ගේ තමන්ට අරදී හිතන්න මේ උදව් උපකාර වෙච්ච දේ. හරියට නිකන් කොළ කෑල්ලක ලියලා තියෙන කොලේ තියෙන දේ ගත්තා වාගේ තමයි මෙතන මේ සතිය මේක තියෙන්නේ. ඒක කොළ කෑල්ල තිබුණාට අතේ තිබුණාට මේක කල්පනා කරේ නැත්තම් මේක මුකුත් වෙන්නේ නැහැ. අර එතකොට කල්පනා කිරීම තමයි අර මේ සියුම් නෝනින් අර සතිය මතු කරපු දේ සියුම් නෝනින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ මටත් එහෙමයි. අරය ලෙඩ වෙනවා වගේ මාත් ලෙඩ වෙනවා. ලෙඩ වෙනවයි කියන එක ආවා ලෙඩ වෙනවයි කියන එක මට සාධාරණයි කියලා කල්පනා කරන්න ගන්නවා. එතකොට මේ දෙක අතර මේ විදිහේ වෙනසක් තියෙනවා. එතකොට මේවා ගත්තාම ඉතින් ප්‍රඥාවේ කොටසක් වශයෙන් තමයි සම්පජානීය කියන එක එන්නේ. ඉතින් හැබැයි මේ ඒ කියන්නේ ওই දෙකම ඒ කියන්නේ සතියත් සම්මා දිට්ඨියත් කියන දෙකම යන්නේ අමෝහ කොටසට තමයි වැටෙන්නේ. ඒවට තමයි මූලයන් වෙන්නේ. එතකොට හොඳ පැත්තේ තියෙන්නේ අර විදිහට තමයි වෙන් කරන්න සිද්ධ වෙන්නේ. දරුවන් සරණයි.
මේ කමනි කතා කරන්නේ මේ සතර දැන් අපි අර අරියස්ටයිට් මාන භාවනා කරගෙන යනකොට දැන් අපි අර රූපයේ සමුදය අස්තංගමේ බලනවා සමාධි භාවනා සූත්‍රයට අනුව. එතකොට එතන අර දැන් මේ කියපු විදිහට සතර සතිපට්ඨානය වැඩෙනවා කියන එක මම කරන රූපය තාම බලනවා වේදනාව ටිකක් බලනවා. එතකොට අර හිත ගැන එන්නේ අර ප්‍රීතිය ආපු හිතක් ගැන දැන් මට ප්‍රීති හිතක් තියෙනවා කියන එක සිතන් පස්සනාව එතකොට වැඩෙන්නේ.
එතන මේ වේදනානුපස්සනාවට තමයි ඒ කොටස තියෙන්නේ. ප්‍රීතිය සහිතව ඉන්නවා කියන එක. චිත්තානුපස්සනාවේ එනකොට ඔය ප්‍රීතියත් ඉතින් මේව ගිහිලා, ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන, මේ පැත්තට තමයි මේ චිත්තානුපස්සනාව කොටස දිවටෙන්නේ. වේදනානුපස්සනාව කොටස තමයි ප්‍රීතිය කියන එක භාවිත කරන්නේ. එතකොට දැන් ඒ එකින් එකට දැන් ආනාපාන සතිය කරනවා නම් කෙනෙක් කොයි විදිහට තමයි ඒක ඒක දුවන්නේ. එතකොට දැන් මේ සතර සතිපට්ඨානිය ගත්තාම සතර සතිපට්ඨානිය ඒ ඒ කරන භාවනාව තුළින් අර ඊළඟ එකට යවෙනවා. ඒ එකින් එකට යවෙනවා. ඉතින් අන්තිමට ඉතුරු වෙන්නේ ධම්මානුපස්සනාවේදී. ධම්මානුපස්සනාවෙන්කම මේක දුවන්න ඕනේ. එකින් එක වැඩි වෙනවා.
එතකොට වේදනාව තමයි අපි ඒ කියන්නේ වේදනාවේ සම්බේ අස්තංගමයේ බලනවා කියනකොට දැන් සමාධි භාවනා සූත්‍රයට අනුවනේ අපි බලාගෙන යන්නේ ගලේ.
ඔව්.
එතකොට එහෙම බලාගෙන යද්දී තමන්ගේ හිතට දැන හිතට කියන්නේ දැන් තමන්ට දැනෙන දේ ගැන මේ ප්‍රායෝගිකව එහෙම බලාගෙන යනකොට හිත සමාධියකටපත් වුණාම යම් සිදුවයක් තමන්ට දැනෙනවනේ. මේ දැනෙන දේ වෙනස් වෙන එක ගැනද එතකොට මේ කියන්නේ
නෑ. අපි එතෙන්දි බලන්නේ මේ වේදනාවක් මට ප්‍රීතියක් දැන් නැති වෙලා තියෙනවා. මේ ප්‍රීතියක් කොහොමද ඇති වුණේ? තමන් ගිහිල්ලා එතනින් වාඩි වුණේ නැත්තම්, භාවනා කරන්න වාඩි වුණේ නැත්තම්, භාවනා කරන්න පටන් ගත්තේ නැත්තම්, මේක මම මේ ක්‍රමයේ පාවිතා කළේ නැත්තම් මට මේක ඇතිවීමක් නැහැ. මේක ඇති වෙන්නේ තර විදියට. එතකොට ඒක නරක දෙයක් නෙමෙයි, හොඳ දෙයක්. එතකොට සමාධි භාවනා සූත්‍රයේදී මේකෙන් හොඳ පැත්තත් ওই විදියට අපි වඩනවා. එතකොට හොඳ පැත්තේ අපි දිගින් දිගටම ගමන් කිරීමවත් ඒ විදිහට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ හොඳ දේ මේකත් සකස් කරපු දෙයක් කියන අර්ථය ඇති වෙන්න ඕනේ. මේ වේදනාව, මේ ප්‍රීතිය මම මේ භාවනා කරන්න වාඩි වෙන්න ඉස්සෙල්ලා මට තිබුණේ නැහැ. දැන් මේ භාවනා කරන්න වාඩි වුණාට පස්සේ මට මේක ඇති වෙලා තියෙනවා. එතකොට මේක ඇති වුණේ මෙන්න මේ ධර්මයේ මම මේ විදිහට මෙනෙහි කිරීමෙන්. ඒ කියන්නේ කායානුපස්සනාව මගේ සාර්ථක වුණා. කායානුපස්සනාව සාර්ථක වෙලා තමයි මට මේ මේ ප්‍රීතිය සහිතව මේක ඇති වෙලා තින්නේ. මොකද මගේ කය අම්මාකාරයකට පවත්තලා ඉක්මවල ඉන්න පුළුවන්කම මට ඇති වුණා. ඒක ගැන මනස පැවැත්වීම. එතකොට මේ ධර්මයක් ඇති වෙන්නේ මෙහෙමයි, මේ ධර්මයක් නැති වෙන්නේ මෙහෙමයි කියන එක බලනවා. ඉතින් ඕක ওই தත්ත්වේ විතරක් නෙමෙයි. ඉතින් අන්තිමට මේ ඉහළටම ගෙනහිඳලා ඒ කියන්නේ අර මේ සංඥා චේතන සංඥාවයි මේ වේදනාවයි නිරෝධයට යනකම් යනවනේ. ඒ සංඥා වේදනාව නිරෝධය දක්වා ගිහිල්ලත් එතෙන්දිත් කල්පනා කරන්නේ මේකත් සකස් කරපු දෙයක්, මේකත් හදපු දෙයක්. මොකක් හරි දෙයක් හැදුවද සකස් කළාද ඒ දේ කැඩිලා බිඳලා නැති වෙලා යනවා. එහෙම නැති වෙලා යනවයි කියන එක කල්පනා කිරීමෙන් තමයි අර ඊට වඩා උසුම් වූ සියුම් වූ තත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපිටම ප්‍රීතිය තියෙනකොට මම ප්‍රීතිය අල්ලගෙන මම හිටියොත් එහෙම ඒ ප්‍රීතිය අල්ලගෙන මම ඉඳීමෙන් වෙන්නේ මම බොම් ප්‍රීතියෙන් මේ සුඛේ මොක පවත්වාගෙන ඉන්නවා. එතනින් එහාට ධර්මයේ වැඩෙන්නේ නැහොත් මම දන්නවනම් මේ ප්‍රීතියත් මේකත් සකස් කරපු දෙයක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේකකටවත් ඇලෙන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේව වඩන්න, භාවිත කරන්න. ප්‍රීති සම්බොජ්ජංගා මායාධර්ම භාවිතා බහුලී කතා අභිඥාය සම්බෝජාය නිබ්බානාය සම්මත්තති. මේක භාවිතා කිරීම හොඳයි, මේම කිරීම හොඳයි. නමුත් කොච්චර හොඳ වුණත් බුදුහාමුදුරු කියන්නේ ඇලෙන්න එපා මේකට. ඒකට ඇලෙන්නේ නැති වෙනකොට තමයි යන්න ප්‍රීතියෙන් තොර වූ සුඛයට යන්න පුළුවන් වෙන්නේ. ඇලිලා ඉන්නවා නම් මම ප්‍රීතියට නම් එතකොට ප්‍රථම ඥාන තුතිය ඥාන දෙකේ ඇලිලා මම ඉන්නවා. එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ මේ එකින් එකට අපිට පන්නනවානේ. පළවෙනි පන්තියට ආවම දෙවෙනි පන්තියට යන්න කියනවා. දෙවෙනි පන්තියට ආවම කියනවා ඕක මදි තුන්වෙනි පන්තියට යන්න කියනවා. ඉතින් මේ යන ක්‍රමය තමයි අර මේකත් සකස් කළාය කියන එක තේරුම් ගන්න ඕන.
අපිට දැන් ඒකත් සකස් කළා කියලා තේරුම් ගන්නවා කියන එකද ඔය ධර්මයෙන් මෙනෙහි කරනවා කියලා ඔය ඊළඟට පොච්චංග වලට
එතකොට දැන් අපි එතෙන්දි බොජ්ජංගයට එතෙන්දි අපි යන්නේ දැන් අපි තේරුම් ගන්නවා. දැන් බලන්න සතියෙන් ඔන්න සති සම්බොජ්ජංගේ ඇති වුණා. දැන් ධම්මවිචින් මේක කල්පනා කරනවා. මේක සමුදය ස්තංගමේ එහෙම බලනවා. දුක්ඛේ බලනවා. මේක බලුවහම අපිට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගේ ඇති වෙනවා. දැන් වීරිය සම්බොජ්ජංගේ ඇති වෙනවා. වීරිය සම්බොජ්ජංගේ ඇති වෙලා දැන් ප්‍රීතිය ඇති වෙලා තියෙනවා. ප්‍රීතිය ඇති වෙලා තියෙනකොට දැන් මේ ප්‍රීතිය මේ අපේ ඇඟේ ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. මොකද මම මේ ලොකු වැඩක් කරන්නයි මම ගිහිල්ලා ඉන්නේ. මොකද්ද? මම මහා විශාල දුක්ඛයක් විඳින මිනිස්සෙක්. මේ දුක්ඛයෙන් මම මිදෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. මේ දුක්ඛයෙන් කළා ඉන්නකොට දැන් මේ ප්‍රීතියක් ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රීතියත් මට මහා කරදරයක්. මේ ප්‍රීතිය පටන් ගත්තාම ප්‍රීතිය මේ නැති කෙනාට බොහොම හොඳයි. හැබැයි ඇතිවිච්ච පුද්ගලයාට ඕක කරදරයි. මොකද මේක මේ වතුර ගලනවා වගේ මේක ගලන්න ගත්තාම අර මෙනෙහි කරන ධර්මය හරියට මෙනෙහි කරගන්න අමාරු වෙනවා. මොකද අර මේ ප්‍රීතියේ ගතිය නිසා මේ කායිකව මේක ඇති වෙනවනේ. මේ ඇති වෙන නිසා මේ පුද්ගලයාට පේනවා මට මේ ඉතුරු ධර්මයන් වලට යන්න මට අපහසුයි. මට මේ මේක අල්ලගෙන ඉන්න තථාගතයන් වහන්සේ කියලා තියෙනවනේ ඉඳපයි කියලා. ඉතින් දැන් මම මේකට මේක ඉක්මවන්න පුළුවන් ශක්තියක් මට ඇති වෙනවා. මොකද මම මේකට ඇලෙන්න ඇලෙන්න මට මේක මම ඇත්තම කියනවා නම් ඒ වෙලාවේ ඇලුමුතින් එහෙම මේක බහැලා යනවා. මේක නැති වෙලා යනවා. ඒක පවත්තගෙන පවත්තගෙන ඉන්න ගත්තාම ඉතින් අර ගින්දර වලට තව දරදදා ගින්දර දදා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක ආවයන් පස්සේ මේක ට්‍රැන්කියුලිටි එක ඇති කරගන්න. මේකට ඇවිල්ලා පස්සද්දී මේක ඇති කරගන්න ඕනේ. මොකද මේ ගිනි ගොඩක් මේ නිවන්න පුළුවන් කමක් නැහැ. තව ඒ જાතියෙම මේ වේලිච්ච දර කොළ අරෝමියව දාලා මොකද ඒක තව තවත් ඇවිලෙනවා. එතකොට මේ පොජ්ජංගේ මේ ප්‍රීතිය ඇති වෙලා තියෙන අවස්ථාවේදී අපි තීරුම් ගන්න ඕනේ මට මේ වෙලාව තමයි හොඳ මේක නිවන්න. සමාධිය ඇති කරගන්න මේක නිවන්න හොඳයි කියලා කල්පනා කළා. එතකොට ඒ වෙලාවේදී ධම්මවිචේ නවත්තනවා. ධම්මවිචේ නවත්තලා අපි මේ සමාධියට යනවා. මේකත් තියෙන්නේ බොජ්ජංග සංහිත්තේ තමයි මේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ විදිහට තථාගතයන් වහන්සේ මේ මොකද්ද හොඳ මේක වඩන්න හොඳ කොයි එකද නරක කොයි එකද කියන එක මේ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි ඒ විදිහට පැවැත්වීමෙන් අපිට පුළුවන් වෙනවා අර ඒ ධර්මයෙන් යන්න. හැබැයි දැන් මේ ප්‍රශ්න ඔක්කොම ටික ගලෝල යන විදිහක් තමයි අර අවසානයේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව කරන පුද්ගලයාට ඇත්තම කියනවා නම් මේ ප්‍රීතිය ආවත් එයා ප්‍රීතිය නතර වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ තව ගොඩාක් මට තියෙනවා. ඉස්සරහට යන්න තියෙනවා. මේ විදිහේ දුකක්ම තමයි මේ ලෝකේ තියෙන්නේ. කොයි එක ලැබුණත් දුකයි කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරානේ. ඒ ප්‍රීතිය ලැබුණත් ඒකත් දුකක්. ඒක ඇතුළත් වෙන්නේ දුකේ. මොකද දැන් මට ප්‍රීතිය තිබුණා නම් ප්‍රීතිය නැති වෙච්ච ගමන් මට දුකයි. ඒකෝට මේ විදිහට මේ පුද්ගලයාගේ අර අවබෝධය තියෙනවා. ඒ අවබෝධය නිසාම මේක නැති වෙලා යනවා. ඒක
සම්මයි.
ඒක සම්මයි.
තාක්ෂණික
කතා කරන
බක්තරන්ත භාවනා කරන වෙලාවකදී නිකන් අවස්ථාවකදී ධර්මය කනකොට හරි එහෙම නැත්නම් වෙනම දෙයක් ගැන සිතුවිලි පහළ වෙලා ඒ ගැන සිදුවන බලන විටදී සිදුවන දෙයක් තමයි මේක කොහෙන් කොහෙන්ද අන්තිමටම විහිදෙන ඉතුරු වෙන්නේ අර අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අල්ලගන්න තැනට තමයි විදිහටම මේක නවතින්නේ කියලා. මම මේක කැමැත්තෙන් ගත්තා නැත්නම් මේක අකමැත්තෙන් මම අල්ලගත්තා කියන තැනට. ඒ අර පුරුක්තිය ගත්තම මේ සිතිවිලි ගැටීම සහගත්තම ඉතින් දැන් මිනිස්සුන් මට හිතනවා ඒක හරි කියලා මම හිතනක. ඒකට ඒක තමයි කලින් ප්‍රශ්නික හරිද මම හිතනක. අනිත් එක තමයි ඊළඟට සම්බන්ධයෙන් දැන් මම මොකද ඉන්සප් කරන්නේ.
දැන් මේ මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්න. දැන් මේ කැමැත්ත අකමැත්ත ඕක තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ උතාගතෙන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ අපිට මේ අමු දෙයක් සම්බන්ධයෙන් එක්ක මනාප වෙනවා. එහෙම නැත්නම් අමනාප වෙනවා. ඕක තමයි අපි මේ මහා විශාල කාලයක් තිස්සේ පුරුදු කරලා තියෙන්නේ. ඒ විශාල කාලයක් තිස්සේ අපි මේක පුරුදු කරලා තියෙන නිසා ඔකට තමයි කියන්නේ අනුරෝධ විරෝධ සමාපත. මෙන්න දිගටම දැන් අහං රූපයක් දකින්න. සෝ චක්කුණා රූපං දිස්සා ප්‍රිය රූපේ සාරජ්ජති. අප්‍රිය රූපේ ව්‍යාපච්ඡති කියනවා. තමාට මනාව පිළිහිටියා වූ රූපය අපි බොහෝ විදිහට මේ අල්ලගෙන ඉන්නවා. ඒක අභිනන්දනය කරගෙන ඉන්නවා. අප්‍රිය වෙච්ච රූපය අපිට ඒකට ව්‍යාපාදී ඇති වෙනවා. එතකොට අපි පුරුදු වෙලා තියෙන තථාගතයන් වහන්සේලා මේ ලෝකේ පාලන වේදීන තාක්කල් අපි පුරුදු වෙලා තියෙන ওই දෙයම තමයි කරන්නේ. ඒක නිසා තමයි අපි පුරුද්දටම ඔය උතෙන්ට ගිහිල්ලා අන්තිමට කැමැත්තෙන් ඉන්න ඒක කොහමැත්තෙන් ඉන්න උතෙන්ට තමයි යන්නේ. තථාගතයන් වහන්සේ පහළ වුණාම තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා මේක දැන් ඔය මේ මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් පෙන්වන්නේ ඒකයි. ඒ කියන්නේ කොමනාප වෙනවා අමනාප වෙනවා. එහෙම නැත්නම් මනාපමනාප තත්ත්වයකට කෙනෙක්පත් වෙන්න පුළුවන්. ඒතකොට මනාපමනාප තත්ත්වෙනුත් අපි බොහෝ කාලයක් ඉන්නවා. ඒකෙත් නැත්තේ නැහැ. ඒකෙත් ඉන්න බව සමහර වෙලාවට දන්නේ නැති කමයි තියෙන්නේ. බොහෝ කාලයක් අපි ඒකෙත් ඉන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ දේ ඇති වෙනවයි කියලා මෙහෙම දැනගෙන මේ පුද්ගලයාට හොඳයි ඒතන් සන්තන් ඒතන් පණිතන් උපේක්ඛාති උපේක්ඛාව පවත්වීම තමයි හොඳ කියන්නේ. එතකොට උපේක්ඛාව පවත්වීමෙන් තමයි මේ අපි මේ ඉන්ද්‍රියන් මේ විදිහට අපි අර ඒ තැනට යන එක තෝක අර අපි පුරුද්දෙන්නේ ඇති වෙන්නේ. ඒ පුරුද්දෙන් ඇති වෙන්න දේ අපිට අයින් කරගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙමනම් අපි උපේක්ඛාවට යන්න තමයි උත්සාහ කරන්න ඕන. කොහොම හරි ඒ කියන්නේ යෝනිසෝ මනසකාරයේ පවත්වලා එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනාවනි භාවනාවන් කරලා කොහොම හරි උපේක්ඛාවට එනකන් යන්න ඕන. උපේක්ඛාවට ගියාට පස්සේ එතෙන්දී ওই ප්‍රශ්නේ මනාපය අමනාපය කියලා කතාවක් නැහැ. ඒව ආවත් එකයි නැතත් එකයි ඒව කැඩිලා ගිහිල්ලා තින්නේ ඒ සම්බන්ධයෙන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ සුඛස්සච පහන දුක්ඛස්සච පහන සුඛේ දුකේ දෙකම භාගලා තියෙන්නේ. සොම්නස් දොම්නස් කියන දෙකත් අයින් කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්ද මේ පුද්ගලයා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැතුව ඉන්නවා. එයාට ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට සිත පිරිසුදු වුණාම ඒ පිරිසුදු බව තමයි මේ ලෝකේ යම් වූ ඥානයක් ලබාගත හැකිද? ඒ ඥානයේ දොර තමයි මේක. හතරවෙනි ධ්‍යානය. එතකොට උපේක්ඛාවෙන් පවත්තන්නේ කියන එක තමයි පෙන්වන්නේ. උපේක්ඛාව පවත්තන්න අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඒ ගුණයන් සහිතව උපේක්ඛාව පවත්තන්න. ඉතින් එතකොට ධර්ම සරණයි.
ලලි මේ ප්‍රශ්නේ මේක තිබුණ මේක භාවනාවෙන්ම ආපු එකක්. හැබැයි මේක ගැන මම කාර්යිකව තහලා නැහැ. හැබැයි ආහන්නත් ඉඳලා මේ අපි අර මේ අවිද්‍යා සූත්‍රය ගැන සාකච්ඡා කරලා රමණිලයි ගෙදරදී එතෙන්දී මේ අපි මේ ධර්ම සාකච්ඡාවක DVD එකක් ප්ලේ කරා. ඒකදී මේ මේක එළියට ආවා. මොකක්ද දන්නවද මේක? දැන් මගේ මේ මගේ මේක හැටියට මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට සතිය තියෙනකොට අරමුණක් නැහැ කියලා. සතිය සම්පූර්ණයෙන්ම තියෙනවා නම් අරමුණක් නැහැ. හැබැයි ඒක ඉතින් ඊට පස්සේ මමම හිතනවා අරමුණක් නැතුව මොකක් ගැනද සතිය තියෙන්නේ කියලා. ඉතින් ඕකින්ද මම කාගෙන්වත් ඇහුවේ නැහැ. දුමුත් මේ ස්වාමීන් වහන්සේ කිව්වා මේ සාකච්ඡාවේදී කම් සතිය තියෙනවා නම් අරමුණක් එතන නැහැ කියලා. එතකොට ඒක අහලා මට ටිකක් සතුටක් ආවා. මොකද මේක තමයි මගේ හිතේ තිබුණේ. මේ මොකද මම හිතුවා අරමුණක් තියෙනවා නම් ඒ දේ උපාදාන කරගන්න අල්ල ගන්න. මේ ලලිත් කොහොමද මේකට මේ
ඒක හරිය ලස්සන
මේක ගැන කියන්නේ.
ඒක හොඳ ලස්සන ප්‍රශ්නයක්. ඔය තියෙන දේ මෙහෙමයි. සතිය තියෙනකොට අරමුණක් නැති කියලා කියන්නේ සතිය අන්තිමටම විශාල වුණාම තමයි අරමුණ නැති වෙන්නේ. සතිය අන්තිමට විශාල නොවනකම් අරමුණක් තියෙනවා. ඒ කියන්නේ විමුක්තිය දක්වා සිත පවතින අවස්ථාවක් තියෙනවා භාවනා කරනකොට. විමුක්තිය දක්වා ගිහිල්ලා තියෙනකොට අන්න එතෙදී අරමුණක් නැහැ. ආරම්භයේදී අපි හිතමු ධර්මයක් මෙනෙහි කරනවා කියලා. අන්න ඒ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීමෙන් ඔන්න සතියක් ඇති වෙනවා. ඒ සිහියක් ඇති වෙනවා අපි ඒ කල්පනා කිරීමෙන් දේ තියෙනවා. ඒ ওই විදිහට දිගින් දිගටම ගිහලා දැන් ප්‍රථම ධානයේදීත් සතියක් තියෙනවා. ප්‍රථම ධානයේදීත් මේ සතිය කියන එක පවතිනවා. මෙන්න මේ ධාන අංගය මේ කොටස් තියෙනවා කියලා. ဒုတိය ධානයේදීත් තියෙනවා. මේක විතක් ਵਿਚාර නැති කියන එක තියෙනවා. තුන්වෙනි ධානයේදීත් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රීතියක් දැන් ගිහිල්ලයි කියලා මේ සුඛයෙන් මම ඉන්නවයි කියන සතියක් තියෙනවා. සතිය නැත්තම් මේක දැනගන්න බෑ. මේ සංඥාවෙන් මේ කොටස දැනගන්නේ සිහියක් තියෙන්න ඕන. එතකොට මෙහෙම ගිහිල්ලා ඔය හත්වෙනි ධ්‍යානෙට ගියත් එතනත් ඒ සති සම්බොජ්ජන්ගේ කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සතිය කියන එක ඕනම වෙලාවක ප්‍රයෝජනයි. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක නැති කිරිල්ලක් නැtei කියලා. ඔය සත්ත්වනේ බොජ්ජන සංගතිය ඒ දේශනා කරනවා. ඒ සුත්ත දේශනාවේ සතිය ඕන වෙලාවක ප්‍රයෝජනයි. එතකොට දැන් ඔය සතියෙන් අපි අරමුණක් නැtei කියලා තත්ත්වයකට කෙනෙක් කියනවා නම් ඒ කියන්නේ නිවනට යොමු කරපු මනසේ නිවන කෙරෙහි විතරක් පවත්නෝ නම් ඒ කියන්නේ ලෝභ දෝෂ මෝහ කියන තුනම සම්පූර්ණයෙන් මනසෙන් අයින් කරලා තියෙන තත්ත්වය හොඳයි කියලා සතියක් පවතින මොහොතක අන්න ඒයින් ඇතිවන විමුක්තිය කියන්නේ නිවනට යොමු කරපු මනසේ ඇතිවෙනා උදේ තුල නම් අර අරමුණක් නැහැ. හැබැයි අරමුණක් නැtei කියලා කියන්නේ අර අපි කියන ලෝභ දෝෂ මෝහ කයිත වූ අරමුණක් නැtei කියන එකයි. අරමුණක් නැtei කියලා කියන්නේ නැතුව මේ කියන්නේ අලෝභ දෝස අමෝහ කියන එක හරි විශාලයිනේ. ඒ අලෝභ දෝස අමෝහ තුනින් ඇති වෙන මේ විමුක්තිය කියන එක නැtei කියන එක නෙමෙයි කියන්නේ. එතකොට එහෙම වුණොත් ඉතින් ඔක්කොම නැති වෙලා. එතකොට අපි අරමුණක් නැtei කියන එක මිනිස්සේ ගොඩක් වෙලාවට සඳහන් කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නිසා ඇති වුණා වූ අරමුණ තමා තුළ මේ මොහොතේ නැtei කියන එකයි කියන්නේ. මට වැටහෙන්නේ
බොම්පින් මත ඒක මේ විස්තර කළ දුන්නට අත සිතුන ඔක කාගුණත් අහන්න මම හරිම ලැජ්ජාවෙන් හිටියේ. මොකද මේ අරුණක් නැතුව සතියක් තියෙන බෑ කියලා නිකන් සාමාන්‍ය අර භාවනා කරන වෙලාවේදී එහෙම ආවට අනිත් වෙලාවේදී කල්පනා කරනකොට හිතෙනම් කොහොමද අරුණක් නැතුව සතියක් තියෙන්නේ? මොකක් හරි ගැ තියෙන්නේ පයිනි. ඒකම හැවෙන්නේ මේ අද තමයි ඔන්න
හැවෙන්නේ. ඒක අරමුණ තියෙන්නේ අර නිවනට යමු වෙලා මනස. ලෝභ දෝෂ මෝහ තොරෙන් තොරව තමයි පවතින්නේ. ඒක තමයි ඒ සතිය සිහිය. එතකොට එතෙන්දී එකක් නෙමෙයි. අනිත්‍යවත් ඔක්කොම පවතිනවා. සමාධිය, ප්‍රඥාව ඒ ඔක්කොම සහිතව මේක තියෙනවා.
ඉතින් ඒක තාවකාලික වෙන්න පුළුවන් නේද? ඒවල
මේ විමුක්තිය ඔක්කොම එහෙමනේ. විමුක්තියෙන් එක දැන් ඔය භාවනා කරනකොට ඔය ඕගොල්ලෝ සමහර විට තේරෙන්නේ නැතුව ඇති මේ හිතූප ගමන් ඔය කියන්නේ මං අද නම් හොඳ තත්යකට ගියායි කියන්නේ. ඔය මොකී යම් කිසි මොහොතක ටච් කළාද ඒ ටච් කරපු මොහොතේ ඒ පුද්ගලයා දන්නේ නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ බොහොම හොඳයි කියලා කියන්නේ එයාට යම් කිසි සංඥාවක් තිබුණා මං මෙන්න මෙහෙම තැනකට ගියායි කියන්නේ. ඒ පුද්ගලයා දන්නේ නැහැ මේ ගියේ ක්‍රමය දන්නේ. ඒක හරියටනේ කැලෑවක් කපාගෙන ගිහිල්ලා ගිහිල්ලා කපාගෙන ගිහිල්ලා යම් කිසි තැනකට ගිහිල්ලා. හැබැයි මෙයා දන්නේ නැහැ මෙතෙන්ට ආවේ කොහොමද කියන එක. අන්න ඒ වාගේ තනක් තියෙනවා. ඊළඟ දවසේ යන්න දන්නේ නැහැ ඉතින්. මොකද මේක මහ කැලාවක් කරන් ගිහිල්ලා තියෙන්නේ. ඔකේ එකම වෙනසයි තියෙන්නේ ඔය ගියේ හැමදාම බුදුහාමුදුර බෝඩ් එකක් ගහලා ගිහිල්ලා තියෙනවා. මම මෙතෙන්ට ඇවිල්ලා ගියායි කියලා. මෙන්න ඔබ ඇවිල්ලා ඉන්නේ මෙතෙන්ටයි කියලා. ඒක තීරුම් ගන්නවා නම් ඒක මෙයා වෙනවා. කාලයක් ගිහිල්ලා ඕක ඇති වෙන ඔය මුක්තිය කියන එක Tamanට පවත් ගන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ක්‍රමයේ මේ මාර්ගය අපි දැන් කැලාවේ යම් කිසි කපාගෙන යම් කිසි තැනකට ගියාද ඒ පාර හොඳට මතක තියාගන්න ඕන. මේ පාර මතක තියාගන්නේ සතියේ. ඒ පාර හොඳට මතක තියාගත්තොත් ඉන්න අතෙන්ට යන්න පුළුවන්. අතෙන්ට ගියාට පස්සේ ඒ සතිය ඕන වෙන්නේ නැහැ. ආපහු එතෙන් දෙන්න මොකද එතෙන් දැන් Taman ඇවිල්ලා ඉන්නේ. ඒක හරියට දැන් සිඩ්නි ඔපරා හවුස් එක බලන්න යන මිනිස්සේ මේ පාර අහගෙන මේක දිගේ යනවා. මේ ගියාට පස්සේ ආපහු මේ මිනිස්සයාට ඒ පාර වෙනකොට කියන්න මතක තියාගන්න ඕන නම් හරියට ඕන වෙන්නේ නැහැ. ඒ වගේ මේ මේක පවතින
බොම්පින් නරි ඒක තෝරලා දුන්නද? ඉතින් මම දැන් ඒ තේරෙනවා ඒක විපල්ලාසයක් නෙමෙයි ඇතිලා
දුන්නේ. නෑ නෑ විපල්ලාසයක් නෙමෙයි.
බොම්පින්
තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් අපිට පුළුවන් මේ සාකච්ඡාව නිමා කරන්න. එන සතියේට අපි සූත්‍ර දේශනාවක් තෝරගන්නත් ඕනේ. මන්තනි පෝටාලී සූත්‍රය සමහර විට හොඳ වේවි කියලා හිතනවා. ඉතින් ඒ කියන්නේ මේක සූත්‍ර දේශනාවල ඉතින් එකක් නෙමෙයි. ඉතින් දිගින් දිගටම යන්න පුළුවන්. ඉතින් පෝටාලී සූත්‍රය අපි බලමු කියලා මම කල්පනා කර කාට හරි සූත්‍ර දේශනාවක් තියෙනවා නම් අපිට ඒක බලන්න පුළුවන්.
මේ මජ්ක්‍ධිම නිකායේද මේක තියෙන්නේ මේ ලලි?
මජ්ක්‍ධිම නිකායේ 54 වෙනි සූත්‍රය. 54 වෙනි සූත්‍රය කියන්නේ දෙවෙනි පොතේ 4 වෙනි සූත්‍රේ පෝටාලී සූත්‍රය.
එහෙනම් ලලිත් බොහොම තින් මේ අපිට මේව විස්තර කරලා දුන්නට
අපි එහෙමනම් අද සාකච්ඡාව නිමා කරමුද? හොඳයි එහෙනම්.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.